සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේත හිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කරෝති ති ඉන්නත්නි අද මේ ධර්මදේශනා මාලාවේ 6 වෙනි ධර්මදේශනාවටයි මේ පින්නතුන් සවන් දෙන්නට මේ ධර්මදේශනාව සවන් දීලා උතුමේ ඥානය ලබා ගන්නට සදී ප්‍රෑදී සර්වී සිටි මේ උතුම් බුද්ධ දේශනාව එමණන් නිවන් අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ පරම පවිත්‍ර සීල සද්ධර්මය උපකාර වෙන්නේ උතුමේ ඥානය ලබාගෙන පරිතෝපෝෂික ප්‍රත්‍ය ලබාගෙන සම්මාදිට්ඨියට පත්වීමෙන් මඟඵල ලබන්නට. එනිසා මේ හැම පින්නතෙක්ම කල්පනා කරන්න ඕන මේ උතුම් ධර්මදේශනාවේ සමන්ට යම් වියක් තේරුම් ගන්නට අවබෝධ කරගන්න දැනගන්නට කියනවා. මේක අපි ප්‍රායෝගිකවම දෛනිකව අපේ ජීවිතය තුළින් අපි අත්විඳගෙන අත්දැක ගන්නට ඕන ප්‍රතිපත්ති මාලාවක් තමයි මේ බුද්ධ දේශනාවෙන් ලෝකයාට අවුතම් බුදු පියාණන් වහන්සේ වාගේම සියලුම ලෞතර බුදු පියාණන් වහන්සේලා ලෝකයාට දේශනා කරවදාලේ. ඉතින් ඒක නිසා කල්පනා කරන්න ඕන මනසක් කියන මනස පාවිච්චි කරන යෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරන මිනිසුන් හැටියට අපි මේ මනස පාවිච්චි කරන්නට යහපත්සේ පාවිච්චි කරන්නට නිවැරදිසේ පාවිච්චි කරන්නට හැම තිස්සෙම කල්පනා කළ යුතුයි. මේ මනස යහපත්සේ නිවැරදිසේ පාවිච්චි කළොත් පමණයි චේතනාව පිරිසිදු වෙන්නේ. එනිසා සෑම මිනිහෙක්ම විඥාණයෙන් කටයුතු කරන සෑම සත්වයෙක්ම යම් ආකාරයක චේතනාවක් කියනවා ක්‍රියාවක් කතාවක් සිතුවිල්ලක් කරන්නට පෙර ඒකයි කිව්වේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. දැන් මේ කම්ම කියන වචනේ බුද්ධ දේශනාවේ ඇත්ත වශයෙන්ම විග්‍රහ කළ යුතු සමහර විට මේ එක ධර්ම දේශනාවකදී නෙමේ ධර්ම දේශනා ගණනාවකින් විග්‍රහ කළ යුතු වචනයක් කම්ම කියන්නේ. මේ බුද්ධ ධර්මයේම මේ කම්ම කියන වචනය තුළ රැඳිලා තියෙනවා විග්‍රහ වෙලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරෝ කොයි වෙලාවකවත් කියන්නේ නැහැ මේ කර්මය බුද්ධ දේශනාවේ මූලිකම දේ කියලා. අර මහාවීර ජෛනතුමා දේශනා කරපු ධර්මයක් තමයි මේ කර්මවාදයක් උනේ. එනිසා බුද්ධ දේශනාව බුද්ධ ධර්මය කොහොමදවත්ම කර්මයක්, කර්මවාදයක්, කර්ම විග්‍රහයක් පමණක්ම නෙමෙයි. ඊට වඩා ගැඹුරු. එනිසා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ චේතනාහං වික්කවේ කම්මං වදාමි කියලා මේ හේතුඵල ධර්මයම මුල් කරගෙන. එනිසා කොයි වෙලාවකවත් මේ බුද්ධ දේශනාව කර්මයට වහල් වෙලා, කර්මයටම ගැති වෙලා, කර්මයටම යට වෙලා ක්‍රියා කර යුතු දෙයක් නෙමෙයි. හේතුඵල ධර්මය නිසා හේතුඵල ධර්මයට බහා ගලපා බලා ක්‍රියා කිරීම බුද්ධ දේශනාවේ අනුදැන වදායි. නමුත් මේ මහාවීර ජෛනතුමා එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර ජම්බුද්දීපේ මෙවන් වාදයක්, එහෙම කර්මවාදයක් ප්‍රචලිත කරලා තිබුණා. සියල්ල කර්මයෙන් විදුවේ කියලා එතෙන්දි කිව්වා. නමුත් බුදුහාමුදුරුවෝ මේ කර්මවාදය බැහැර කරලා ප්‍රතික්ෂේප කරලා කිසිසේත්ම මේ සියල්ල කර්මයෙන් සිදුවනා කියලා බුදුහාමුදුරුවෝ ඉස්හා කළේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ සියල්ල හේතුඵල ධර්මයට අදාළව සිද්ධ වේ කියලා. ඒ නිසා අපි මේ කර්මය කියන වචනේ, කම්ම කියන වචනේ මාගදී භාෂාවේ තියෙන්නේ කර්මය, කර්මය කියන එක සංස්කෘත වචනයක්, ඒක සිංහල භාෂාවේ වචනයකුත් නෙමෙයි. නමුත් අපි අද ඒ කර්මය, කර්මය කියන එක සිංහල භාෂාවේ වචන ඇසියට බොහොමයක් දෙනා භාවිත කරනවා. නමුත් මේක කම්ම, කම්මං කියන වචනේ බුද්ධාංගෝ දේශනා කළ බුද්ධ භාෂිතේ මාගදී භාෂාවේ තියෙන කම්ම, කම්ම. ඒ නිසා මේ කම්ම කියන වචනේ තේරුම් ගන්නට නම් අපි මේකේ විවිධ විග්‍රහයන් පිළිබඳව තේරුම් ගත යුතුයි. මේ සියලුම කම්මවලට මුල් වෙන්නේ චේතනාව. චේතනාව ඇති වෙන්නේ සිතේ. විඥාන සිතක හෝ ඥානවන්ත සිතක හෝ ප්‍රඥා සිතක චේතනාව පාලනය කරයි. ඒ නිසා මේ කම්ම කියන එක වචී කම්ම, කාය කම්ම, මනෝ කම්ම කියලා පුද්ගලයේ තුල මේ ක්‍රියාකාරකම් අනුව කම්මය සිදුවන බව පැහැදිලි කරලා තියෙනවා. ඒකෝර කම්ම කියන්නේ වචී කම්ම, කාය කම්ම, මනෝ කම්ම ආකාරයට සිතින්, ක්‍රියාවෙන්, කයින්, වචනයෙන් කරන බොහෝ දේවල් කම්ම කියලා කියනවා. හැබැයි අර චේතනාවක් නැතුව වචනයක් හෝ ක්‍රියාවක් හෝ කතාවක් හෝ මේ අතපය පාවිච්චි කිරීමක් හෝ කරන්නට බෑ. ඒ නිසා චේතනාවක් ඇතිව කරන දේ නිසා තමයි මේ සියල්ලම හේතුඵල ධර්මයට බහගල්පා බලන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරවදා. දැන් මේ කම්ම කිව්වහම මෙතන මේ කම්ම මූලික වශයෙන්ම කොටස් හතරකට බෙදෙනවා. මේක කවුරුත් හොඳට තේරුම් ගන්න ඕන. මේ අද කර්මයේ කර්ම කියන එක නිකම් පාප කර්ම, අකුසල කර්ම විතරක් සමාජ සාමාන්‍යයෙන් කවුරුත් හිතන්නේ. නමුත් කම්ම කිව්වහම පුණ්‍ය කර්මත්, කුසල කර්මත්, පාප කර්මත්, අකුසල කර්මත් හතරම කම්ම. ඒකට චේතනාවක් නැතුව කුසල කර්මයක් කරන්නත් බෑ, අකුසල කර්මයක් කරන්නත් බෑ, පාප කර්මයක් කරන්නත් බෑ, පුණ්‍ය කර්මයක් කරන්නත් බෑ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ කර්ම වාදයක් ඇතියට මහාවීරතුමා දේශනා කරපුවේ කර්ම වාදයෙන් බුදුහාමුදුරුවෝ සියල්ල බැහැර කළේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා මේ පැවැත්මට, මේ ජීවත් වීමට, පුද්ගලයෝ දුක් විඳීමට, දැකලීමට, මේ ගමන පවත්වාගෙන දිගින් දිගටම පවත්වාගෙන යාමට මේ හේතු වන මූලික වශයෙන් හේතු වන කාරණා වලින් කර්මයක් එකක්, කම්ම කියන එක එකක්. නමුත් අපිට මේ කර්මයට වහල් වෙලා ඉන්නට, එහෙම නැත්නම් මේ කර්මයටම සියල්ල කැප කරලා කර්මයෙන් සිදුවනවායි කියන එක තීරණය කරන්නට බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් අනුදැන වදාළේ නැහැ. ඕනෑම කෙනෙකුට මනසක් තියෙනවා නම් මේ කම්ම ක්‍රය කරන්නට පුළුවන් කම්ම අන්ත කරන්නට පුළුවන් ඒ වගේම ප්‍රතිකර්ම උපකර්ම කරන්නට පුළුවන් සම්‍යක් ප්‍රයෝග කරලා මේ කර්ම වලින් නිදී නිදාස් වෙන්නට පුළුවන් එනිසා බුදුහාමුදුරුව කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මේ කර්මය නිවනට හෝ අපායට හෝ එහෙම නැත්නම් මේ පැවැත්මට හෝ හැමතිස්සෙම හේතු වෙනවා මේ කර්මය ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා කම්මක් ක්‍රය කරන්න ඒ වගේම කම්ම අන්ත කරන්න අන්ත කියන්නේ අවසන් කරන්න ඒ වගේම හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා ප්‍රතිකර්මයක් කරලා ඒ වගේම උපක්‍රමයකින් උපකර්මයක් කරලා මේ කර්ම වලින් නිදී නිදාස් දැන් කල්පනා කරන්න ඉඩ තියෙනවා එහෙනම් කොහොමද මේ අතීතයේ කළපු කර්මයක් එහෙම නැත්නම් කම්ම අපි දැන් මේ උපක්‍රමයකින් සම්‍යක් ප්‍රයෝගයකින් ප්‍රතිකර්මයකින් නැති කරගන්න මම පොඩි උදාහරණයක් කියන්නම් ඒ කර්ම විද්‍යාවට පෙර දැන් අපි හිතමු අපි වෙන සිය දෙනෙකුට විතර වෛර කරනවා තරහා වෙනවා මේක වේන් තියනවා වෛර කරනවා සෝදු කරනවා Tamanට අකමැති අයට තරහා වෙනවා දැන් ඔන්නේ මේ බුද්ධලයා කම්මයක් කරගෙන මොකද අර අකුසල් කර්මයක් පාප කර්මයක් කරගෙන ඉඳිනවා වේන් තියෙලා වෛරයෙන් මේ හිත දිනුදු කරගන්න හිත දිනුදු කරගන්නවා නම් ඒක පාප කර්මයක් අකුසල කර්මයක් එතකොට ඒ බුද්ධලයාට මේ තමන්ගේ හිත කිලිටු වෙන ඇති දැකලා එහෙම නැත්නම් මේ පාප කර්මයක් සිදු වෙන ඇති දැකලා මේක නරක බව දැනගෙන මේක අවබෝධ කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් නිකලා මේකෙන් අපි ප්‍රතිකර්මයක් කරනවා ප්‍රතිකර්ම කියන්නේ ඊට විරුද්ධ වූ දේ ඒ විරුද්ධ වූ දේ තමයි මෙත්තානුසති මෙත් මෛත්‍රී කර්ම එතකොට මෛත්‍රිය වඩලා අර තරහ සිටිවිල්ල අර තරහ ගැනීම ක්‍රමය අර තමන්ගේ හිත කළු වෙන කිලුදු වෙන මේ තරහ ගැනීමේ ක්‍රමය අයින් කරන්නට පුළුවන් ඒක ප්‍රතිකර්ම. එතකොට ප්‍රතිකර්මයකින් අර සිය දෙනෙක් එක්කලා තරහ වෙච්ච එකම මෛත්‍රී කර්මස්ථානයකින් ඒ සිය දෙනාටම තමන් එක හිතකින් මේ තරහ ගත්තේ තමන්ගේ හිතේ ඒ තරහ තිබුණේ. එතකොට තමන්ගේ හිතේ මෛත්‍රී වැඩුවා නම් අර හිතේ අන්න ඒක යම්කිසි කුසල කර්මයක් කුණු දලා හැරීම අර තරහ ද්වේෂය වෛරය තමයි කුණු උපදින ඒකට ඒක කුසල කර්මයක් මෛත්‍රී කිරීම කුසල කර්මයක් ඒක ප්‍රතිකර්මයක් ඒක උපක්‍රමයක් ඒක සම්‍යක් ප්‍රයෝගයක් ඒ අනුව අර බුද්ධලයාගේ හිතේ තිබුණා අර තරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා වැරදි ගති සියල්ලම යටපත් වෙනවා මේ මිත්‍යානුසතිය වැඩිීමෙන් මෛත්‍රිය වැඩිීමෙන් අන්න දැන් සුදු කර්මයක් ඇති වුණා ඒක ප්‍රතිකර්මයක්. ඉතින් ඒක නිසා මේ කම්මං වදාමි කියන එක අපි හැමදාම මේ තරහ සිතින් ඉන්න එක නෙමේ අපිට පුළුවන්කම තියෙනවා මනස පාවිච්චි කරලා වරද්ද වැරදි දේ වැරදි හැටියට තේරුම් අරගෙන ඒ වැරදි දේින් මිදලා නිදහස් වෙලා ඕනම වෙලාවක හරි දේ කරන්න. ඉතින් ඒක නිසා මේ කම්ම කියන වචනේ ඔය කුසල කම්ම අකුසල කම්ම පාප කම්ම පුණ්‍ය කම්ම කියන හතර පැත්තටම අදාළ බව හොඳටම තේරුම් ගන්නට ඕන මිනිහෙක් කටයුතු කරනකොට මනසෙන් කටයුතු කරනකොට බලන්න ඕන මේක පාප කර්මයක්ද අකුසල කර්මයක්ද කුසල කර්මයක්ද පුණ්‍ය කර්මයක්ද මේ පාප කර්ම අකුසල කර්ම නිසා බුද්ධලයාගේ හිත පිළිදු වෙනවා, සිය ධාතුව පිළිදු වෙනවා, අඳුරු වෙනවා, තමන්ටත් අනුන්ටත් අයහපතක් ලැබෙනවා. කිසි ප්‍රේත්ම කිසිම කෙනෙකුට ලෝකේ යහපතක් නම් වෙන්නේ නැහැ. ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, තරහක්, කේන්තියක් නිසා. ඒක කොයින් කවුරු කළත් ඒක අකුසල කර්මයක්, පාප කර්මයක්. ඒකෙන් යහපතක් කිසි කෙනෙකුට වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයාගේ තුල පබයක් මමන වූ ශරීර කූඩුව තුල කිලුටු කෙලෙස් ගති අඳුරු ගති ගොඩනැගෙන්නේ මෙන්න මේ වැරදි ගතියක් අර වැරදි ගතියක් එහෙම නැත්නම් පාප කර්මයක් සිද්ධ වෙන නිසා යම්කිසි කෙනෙකුගේ හිතේ තරහක් වෛරයක් ක්‍රෝධයක් තියෙනවා නම් ඒක අත්හැරියේ නැත්නම් ප්‍රතිකර්මයක් කරලා උපක්‍රමයකින් සම්‍යක් ප්‍රයෝගයකින් ඒක වෙනස් කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයාගේ තුල දිගින් දිගටම නයි වේරාණි වේදානි කියන වාගේ අර සීරවාණිජාතිකේ ජීවාගේ මේක දිගින් දිගටම අර කර්මය එහෙම නැත්නම් එන්න හිතෙන් දියන්න කර්මය. ඒක සමන්ට ඵල විපාක උරුමන අයහපත් ඵල විපාක උරුමන අපාය යන්නට හේතු වෙන ඔය අපල දිනවයි කියන්නේ ඔන්න ඔය වැරදිකල. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරගන්න ඕන මේක තමන් කරගත්ත දෙයක්. මොකද අර තරහ, වෛරය, ක්‍රෝධය, ද්වේෂය ඉතේ පැවති. එනිසා පින්වතුනි මේ කම්ම කියන්නේ තමන්ගේ චේතනාව වැරදි හෝ හරි හෝ නිසා ඇතිවන යහපත් හෝ අයහපත් හෝ කළු හෝ සුදු හෝ ධර්ම තමන් තුළ වගා වීම. එහෙම නැත්නම් අර නිවනට හේතු වෙන යහපත් ධර්ම හා නිවනට බාධක වන කළු ධර්ම ඇති වීම. මේ දෙකටම කම්ම හේතු වෙන බව හොඳටම තේරුම් ගන්න ඕනේ. එනිසා මේ කර්මය කියන එකට කිසිම මිනිහෙක් මනසක් තියෙන පහළ වෙන්නට ඕනේ නැහැ. කිසිසේත්ම සියල්ල කර්මයෙන් සිදුවේ කියලා බුද්ධ දේශනාවේ එහෙම නැහැ. ඒක වැරදි අදහසක්. එනිසා දැන් අර කම්ම යෝනි කම්ම දායදෝ කම්ම පරිධරණී අම්මං ගරි සාමි කියලා කිව්වට ඒ කර්මය යම් ආකාරයක බලපානවා. නමුත් බුදුහාමුදුරුවෝ කිසි වෙලාවක කොයි වෙලාවකවත් බුද්ධ දේශනාවේ මේ සියල්ලම කර්මයෙන් වෙලයි කියලා කිව්වේ නැහැ. ඕනම වෙලාවක ඕනම මිනිහෙකුට කම්මක් කරන්නට පුළුවන්. කම්ම අන්ත කරන්නට පුළුවන්. ඒකයි අර සම්මා කම්මන්ත කියන්නේ. දැන් මේ කම්ම අන්ත කියන්නේ කර්මාන්ත එහෙම නෙමෙයි. මේක මම දැන් මං අහගෙනයි ඊවැලේ ගුවන් විදුලියේ පැත්ත ගුම්බාන් ධර්මයක් දේශනා කරන අහම්දුන්නමක් කිව්වා කර්මාන්ත කියලා. මේ කම්මන්ත කියන්නේ මේක කම්ම අන්ත. සම්මා කම්මන්ත කියන්නේ මේ සංවලින් නිදී නිදාසි මේ අකුසල කම්ම පාප කම්ම ඵල විපාක දීම අන්ත කිරීම. එහෙම නැත්නම් ඒක අවසන් කිරීම එවැනිමකට හේතු වෙනවා. මේක නිසා තුනතුනි මේ කම්මක් ක්‍රය කරනවා කියන්නේ රාගක්‍රය, ද්වේෂක්‍රය, මෝහක්‍රය වීම තුනම එකතු වුණාම ආසවක්‍රය. ආසවක්‍රය කිරීම නිසා කම්මක්‍රය සිද්ධ වෙනවා. එනිසා මුදල තේරුම් ගන්න ඕනේ මේ කම්ම සියල්ලම කම්මක් ක්‍රය කරන්නට පුළුවන් ක්‍රමයක්. බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව මිනිසුන්ට ඔය ධර්මය ඇහැට පැහැදිලි කරලා කියලා විග්‍රහකල විස්තර කරලා දුන්නා. එනිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ මුතුන් බුද්ධ දේශනාවේ තියෙන මේ කර්මයට වහල් වෙලා කර්මයට රැවටිලා කර්මයට යට වෙලා මේ සියල්ල කර්මයෙන් සිදුවේ කියලා එහෙම කියන කතාවක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා මේ කර්මය පිළිබඳව හරි හැටියටම තේරුම් ගන්න ඕනේ. තමන් නොකරපු දෙයක්, නොකියපු දෙයක්, නොසිතපු දෙයක් කිසිසේත්ම තමන්ට ආපහු උරුමෙන්නේ නැහැ. මේක හේතුඵල ධර්ම. ඒ නිසා මේ කර්මවාදයට වඩා බලවත් මූලිකයි ඒ හේතුව හේතුඵල ධර්මය මිනිසුන්ට බලපාන. මේක නිසා හේතුඵල ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තමයි මේ කර්මවාදයෙන් අපිට නිදහස් වෙන්නට පුළුවන්. හැබැයි මේ කර්මවාදය සාමුලින්ම අයින් කළ ඉවත් කළ බුද්ධ දේශනාව විචාකලේ නැහැ. ඒ නිසා මේ සුතුන් බුද්ධ දේශනාවේ මේ කර්මය නොඑක් ආකාරයට කම්මවිචේ පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා විතරක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වා මේ විෂයන් හතරක් තියෙනවා අකින්චයි. ලෝක විෂය අකින්චයි, සත්ත්ව විෂය අකින්චයි, කම්ම විෂය අකින්චයි, චිත්ත විෂය අකින්චයි. එනිසා මේ කර්ම විෂය කියන එක බුදු ඇසටවත් එහෙම නැත්නම් බුදු මෙයින්වත් දේශනා කරලා පිළිවෙලක් කරන්න බැරි විෂයක්. දැන් ලෝක විෂය, සත්ත්ව විෂය, කම්ම විෂය, චිත්ත විෂය කියන ඒවා ඊටවත් මේ විග්‍රහ කරලා අවසන් කරන්නට පුළුවන් දෙයක් දේවල් නෙමෙයි. ඒ නිසා මේ කර්ම විෂය පිළිබඳව බොහෝ තැන්වල ওই චූල කම්ම, මහා කම්ම, විපංග සූත්‍රවල නොයෙකුත් ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ කර්මය කියන එක, කම්ම කියන එක තමන් කරපු හේතුව, හේතුම් පටිච්ච සම්භූතං හේතුඵංගා නිරුද්ධති කියන එකනු මේකයි විග්‍රහ කරන්නේ. එනිසා තමන් කරන හේතුව නිසා තමන්ට ලැබෙන උරුමන ඵල විපාක පිළිබඳ විග්‍රහයක් තමයි කම්ම විග්‍රහය. දැන් මේ කර්ම කිව්වාම කියනවා අපිට මූලික වශයෙන්ම ආනන්තරික කර්ම. පාප කර්ම, කුසල කර්ම දෙකම තියෙනවා මේක. එකක් නෙමේ හොඳට තේරුම් ගන්න ඕන ආනන්තරික පාප කර්ම කියලා එක අපි දන්නවා. නමුත් ආනන්තරික කුසල කර්ම තුන තියෙනවා. ඒ වගේම උපපජ්‍ය වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, ආසින්න කම්ම, ආසන්න කම්ම, ඊට වඩා ගරුක කම්ම, උපඝාතක, උපපීඩක, උපස්තම්භක, ඒ වගේම යක් බහුල, යක් ගුණ මෙව නොයෙකුත් ආකාර වූ කර්ම පිළිබඳව බුද්ධ දේශනාවේ විවිධ අවස්ථාවල විග්‍රහ කරලා තියෙනවා. හැබැයි මේ කර්ම ඔය විග්‍රහ කරපු උපපජ්ජ වේදනීය ආනන්තරික ඒ වගේම අපරාපරිය ගරුක ආසන්න ආචින්න උපස්තම්භක උපපීඩක උපඝාතක ඒ සියලුම කර්ම එක පැත්තකට අපි අද විග්‍රහ කරනකොට ඔය බොහොම දේශකයන් වහන්සේලා දේශනා කරනකොට මේක පාප කර්ම විතරයි එක්ක අකුසල කර්ම. නමුත් පින්වතුනි මේ හැම එකකම කියනවා අර හතරම පාප කර්ම, පුණ්‍ය කර්ම, කුසල කර්ම, අකුසල කර්ම. ඒ නිසා මේ හතරම පිළිබඳ දැනුමක් නැත්නම් මේක හරියටම තේරුම් ගන්නට අමාරුයි. ඒ නිසා මෙතෙන්දී ආනන්තරික පාප කර්ම සහ අකුසල කර්ම කියන එක බොහොම කෙටියෙන් විග්‍රහ කළොත් අතරක් නැතුවම ඵල විපාක අන්තරික අනන්තරික කියන්නේ අන් කියන්නේ නැත කියන එකයි අන්තරික කියන්නේ අතර. අතරක් නැතිවම ඵල විපාක දෙනවා නම් යම් කර්මයක් යම් ක්‍රියාවක ප්‍රතිඵලය ඇටියට එන්නේ එතෙන්දී ඒක ආනන්තරිය පාප කර්මයක් හෝ කුසල කර්මයක් හෝ වෙනවා. දැන් කවුරුත් දන්නවා ආනන්තරික පාප කර්ම මව මැරීම, පියා මැරීම, අරහතුන් වහන්සේ මැරීම, සංඝ බේදය, බුදුන්ගේ ලේ දෙලවීම වගේ දේවල්, මිත්‍යා දෘෂ්ටි වගේ දේවල් ආනන්තරික පාප කර්ම. ආනන්තරික කුසල කර්ම කියන්නේ සෝතාපන්න මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය මේවා අතරක් නැතුවම නිවන කරාම යන නිසා ඒවට කියුවා ආනන්තරික කුසල කර්ම කියලා. ඒ වගේම උපපජ්ජ වේදනීය කර්ම කිව්වේ උපපජ්ජ වේදනීය කර්ම වලට පෙර තියෙනවා ditth ධම්ම වේදනීය කර්ම. යම් යම් ක්‍රියාකාරකම් නිසා තමන් උපදවාගත් ශක්තිය විඥාන ශක්තිය හෝ ප්‍රඥා ශක්තිය හෝ ඥාන ශක්තිය නිසා තමන් තුළ ඇතිවන ඒ කම්ම ශක්තිය එක්කෝ ditth ධම්ම වේදනීය වශයෙන්ම නිවනට නිදාගත විමුක්තියට හේතු වෙනවා. එහෙම නැත්නම් ditth ධම්ම වේදනීය වශයෙන්ම මේ ආත්මයම හොඳට හෝ නරකට හෝ ඵල විපාක දෙනවා නම් යමක් නැවත ඉතිරියක් නැතුවම ඉතිරි ආත්මයකට යන්නේ නැතුව එතන ඒක ditth ධම්ම වේදනීය කර්ම කිව්වා මේ ආත්මයම පසු වට කල් නොතබාම ඵල විපාක දෙනවා. ඒවත් අර පුණ්‍ය කර්ම, කුසල කර්ම, අකුසල කර්ම, පාප කර්ම හතරටම වැඩෙන බව, ඒ වගේම වචී කම්ම, කාය කම්ම, මනෝ කම්ම ඇතුළේ දේවා නිර්වාණය වන බව අවුරුත් තේරුම් ගත යුතුයි. එනිසා මේ ditth ධම්ම වේදනීය කර්ම කියන ඒවා අකුසල් පාප පමණක් නෙමෙයි නිවනට උපකාර වන දේවලුත් කුසල කර්ම වගේ දේවල් මේ ditth ධම්ම වේදනීය වශයෙන්ම ඵල විපාක දෙන්නේ. දැන් අර හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ මේ ditth ධම්ම වේදනීය කර්මයක්. ඒ මොහොතේම හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා ditth ධම්ම වේදනීය වශයෙන්. එනිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ ditth ධම්ම වේදනීය කියන්නේ මේ ආත්මයේ මේ නරකට ඵල දෙනවා පමණක් නෙමෙයි හොඳට යහපතට නිවනට විමුක්තියට හේතු වන දේවලු මෙතන තියෙනවා. ඒ වගේම උපපජ්ජ වේදනීය කම්ම කිව්වේ මේ කර්මය එහෙම නැත්නම් මේ ක්‍රියාව කළ ආත්මයට පසුව එළඹෙන පළමුවෙනි ආත්ම වාවේදීම ඵල විපාක දෙනවා නම් ඒත් අර පුණ්‍ය කර්ම පාප කර්ම කුසල කර්ම අකුසල කර්ම හතරම තියෙන බව පිළිසිදුව පැහැදිලිව හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඒ වගේම අපරාපරිය කර්ම කිව්වේ යලි යලි නැවත නැවතත් ආත්ම සමාරිත 10ක් 15ක් වගේ එක දිගටම අපර ආපරිය වශයෙන් දිගින් දිගටම අර සමාන්තරික ප්‍රත්‍යයෙන් ඵල විපාක දෙන්නට පුළුවන්. ඒකත් අර කුසල කර්ම පාප කර්ම අකුසල කර්ම පුණ්‍ය කර්ම හතරම තියෙන බව තේරුම් ගන්නට ඕනේ. ගරුක කර්ම කිව්වා තව එක. ගරුක කර්මයේ කිව්වේ අර ආනන්තරික පාප කර්මයක් හෝ කුසල කර්මයක් හෝ කරන්නේ නැතුව ඒ බුද්ධලේ ඒ ආනන්තරික කර්මයකට දෙවෙනිව ඵල විපාක දෙන කර්මය ගරුක කර්මය. ඒ ගරුක කර්මය අනිත් සියලුම කර්ම ආදීවා විපාක දෙන්නට මුල් තැන් ගන්නවා. එහෙම නැත්නම් පෙර තමා කරන්නේ. ඒ නිසා ගරුක කර්මයක් කියන එකක් යම් කිසි බුද්ධලේ කරා නම් ඒක අර ආනන්තරික පාප කර්මයක් හෝ කුසල කර්මයක් හෝ නැත්නම් ඒ බුද්ධලයාට ඉදාවට ගරුක කර්මයක් තියෙනවා නම් ඒක ඵල විපාක දෙනවා. හැබැයි ගරුක කර්මයක් අර හතරටම අයිති වෙන බව පුණ්‍ය කර්ම පාප කර්ම කුසල කර්ම අකුසල කර්ම වශයෙන් බෙදෙන බව තේරුම් ගත යුතුයි. ඒ වගේම ආසන්න කර්ම කියලා කොටසක් තියෙනවා. ආසන්න කර්ම කියන්නේ මරණාසන්න මොහොතේ තමන් කරගත්ත බලවත් පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් හෝ අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් හෝ මේ අතරින් එකක් අර මරණ මොහොතේ ආසන්නව කරගත්තොත් ඒ බුද්ධලයා තුළ ඒක තමා ඒ ඊගාව ආත්මයට අර චුති පටිසන්ධිය සඳහා ගති නිමිත්ත හැටියට ගති පටිසන්ධියක් ලැබෙන්නට හේතුයි. ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ ජීවත් වෙලා ඉන්න කාලෙම අපි නිතර නිතර බහුලවම පාවිච්චි කළොත් භාවිතා කළොත් යමක් පුරුදු කළොත් පුහුණු කළොත් ඒක අර ආසන්න කර්මයක් ආචින්න කර්මයක් හැටියට උද්දලේ තුල මරණ මොහොතේ සකස් වෙනවා. යම්කිසි කෙනෙක් අපි විතමකෝ මේ සතර අධිපත්‍යානේ එහෙම නැත්නම් මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පතුරුනවා කියලා ඒ බුද්ධලයා නිතර නිතර භාවිතා කරනවා කියලා භාවිතා කරනවා කියලා මේ කර්මස්ථානේ නිතර මෙනෙහි කරනවා නම් අර ආසන්න කර්මය ඇතුළේට ආචින්න කර්මය ඇතුළේට ඒ බුද්ධලයා තුළ ඒ කර්මස්ථානේ එහෙම නැත්නම් ඒ සිතිවිල්ල ඒ අරමුණ ඒ චේතනාව ඇති වෙනවා. ඒ නිසා ඒ බුද්ධලයාට යහපත්. ඒ වගේම යම් බුද්ධලේ තුල තරහ, ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ වැරදියක් තියෙනවා නම් ඒක නිතර නිතර මෙනෙහි කරනවා නම් ඒක බලවත් නම් ඒ ද්වේෂය ඒ බුද්ධලයා තුල අර ද්වේෂය තමයි ආසන්න කම්මය ආසින්න කර්මය ඇතුළත ඒක ගරුක කර්මයක් වෙන්නත් පුළුවන්. ඒකේ බලය අනු. ඒ නිසා තුන්තුනි හොඳට කල්පනා කරගන්න ඕන ඊළඟ ආත්ම භාවයේ ලැබීම පිළිබඳව මේ ආසන්න කර්මය, ආචින්න කර්මය, ගරුක කර්මය වගේ දේවල් බොහෝ දුරට බලපාන. අපි හිතමු යම් කිසි කෙනෙක් වයසක කෙනෙක් මැරෙන්නට පෙර බොහොම මේ ප්‍රේත වෙලා එහෙම නැත්නම් ප්‍රේතකම, මසුරුකමෙන් යමක් කෙරෙහි තණ්හාවෙන් මසුරුකමෙන් යමක් කෙරෙහි නිතර නිතර හිත තියනවා නම් තමන්ගේ එක්ක ගෙදර ඉඳම එහෙම නැත්නම් රත්තරම් බඩු පිළිබඳව ඒ වගේ තමන් වංග වටිනා කියලා හිතපු දෙයක් පිළිබඳව යම් කෙනෙක් බොහොම තදින්ම හිත උපාදානය කරගෙන ඇල්මක් තියෙනවා නම් ඒ බුද්ධලයාගේ අර ආසන්න කර්මය, ආචින්න කර්මය අර හේත බවට හේතු වෙනවා. ඒ නිසා ඒ බුද්ධලයා ඊගාවට අර චුටිපටිසන්ධියේදී වෙන්නේ හේතේ. ඒ නිසා හොඳට මේ වගේ දේවල් හැම කෙනෙක්ම කල්පනා කරලා බලලා මේ කර්ම විජය ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේ නිසායි. ඒ නිසා තමන්ගේ හිත පිරිසිදු වෙන දේවල්, යහපත් දේවල් කරන්නටත්, හිත කිනුතු වෙන, කළු වෙන අයහපත් දේවල්, වැරදි දේවල් නොකරන්නටත් මේ කර්ම විජය හුඟක්ම වැදගත් වෙනවා. ඒ වගේම උපස්තම්භක, උපපීඩක, උපඝාතක වශයෙන් කර්ම නොයෙක් ඒවා තියෙනවා. මේ කර්ම අර ප්‍රධාන කර්ම වලට මේකෙත් හතර ආකාරයෙන්ම තියෙනවා. කුසල කර්ම, පාප කර්ම, අකුසල කර්ම, පුණ්‍ය කර්ම. සමහර කර්ම උපඝාතක. ඒ කියන්නේ උපඝාතක කියන්නේ මේක අර යමක් තමන්ගාව තිබුණ හොඳ හෝ නරක හෝ ගතියක් ඝාතනය කරන්නට වෙනස් කරන්නට ඒ தත්වයෙන් නිදවා නිදහස් කරන්නට හෝ ඒ தත්වය යටපත් කරන්නට හෝ හේතු වෙනවා. දැන් අපි හිතමු පොඩි පුණ්‍ය කර්මයක් කළාට ඒ පුණ්‍ය කර්මයේ උපඝාතක කර්මයකින් යටපත් වෙලා ඒක අකුසලයක් බවට පත් වෙනවා. ඒ වගේම යම් පුණ්‍ය කර්මයක් කළා නම් ඒ පුණ්‍ය කර්මය උපඝාතක කර්මයකින් අර පාපේ යටපත් කළා ඒක කුසලයක් බවට පත් කළා යහපත් ඵල විපාක දෙන්නටත් හේතු වෙනවා. මේ දෙකටම හේතු වෙන්නේ චේතනාව. ඒ නිසා පින්නතුනි මේ චේතනාව මතයි මේ සියලුම කර්ම පිළිබඳ මේ කම්ම විෂය පිළිබඳව සෑම කෙනෙක්ම කල්පනා කරගත යුත්තේ තමන්ගේ චේතනාව මොන ආකාරයේ චේතනාවක්ද ඒ අනුවයි කර්මය සිද්ධ වෙන්නේ ඒ අනුවයි තමන්ට ඵල විපාක වුම වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කම්මං වදාමි කියන එක එහෙම නැත්නම් මේ කර්මය පිළිබඳ විග්‍රහය සෑම කෙනෙකුටම මනසක් කියන තේරුම් ගන්නට පුළුවන්. මේ කම්මං කියන එක කර්ම කියන එක කරන්නේ තමන් වෙන කවුරුවත් කරන එකක් තමන්ට කර්මයක් හැටියට ඵල විපාක දෙන්නේ නැහැ. හැබැයි කර්මයක් හැටියට අනෙක් අයට ඵල විපාක දෙන දේවලු තමන්ට කරන්නට පුළුවන්. දැන් අපි යම්කිසි කෙනෙක් ශාපයක් කරනවා නම් වස්කවියක් කියනවා නම් පොල් ගහනවා නම් යාඥා කරනවා නම් එහෙම නැත්නම් අර මේ ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරනවා නම් ඒකත් යම් ආකාරයක තමන්ටත් අනුන්ටත් බලපාන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් තමන් මේ වගේ වස්කවියක් කියලා පලි දාලා අනුන්ට දෙත් දෙවල් කියලා යාඥා කරලා වැරද්ද ඇතුව හෝ නැතුව හෝ තමන්ගේ හිතෙන් ඒ වගේ චේතනාවක් ඇතුව අර ක්‍රියාවක් කළොත් වැරදි ක්‍රියාවක් ඒක කොයි ආකාරයෙන්ද තමන්ටත් අනුන්ටත් බලපාන්නේ කියන එක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. අපි හිතමු යම්කිසි කෙනෙක් කාට හරි මොන හේතුවක් නිසා හෝ අර වස්කවියක් කියලා පලි ගහලා පොල් ගහලා යාඥා කරලා ද්වේෂයෙන් කටයුතු කරනවා වෛරයෙන් කටයුතු කරනවා. ඒක ඒ වස්කවිය එහෙම නැත්නම් මේ ද්වේෂය පැතුරු පුද්ගලයාට බැරි වෙලාවත් ඒ පුද්ගලයා කෙරෙහි ඒ චිත්ත කිරණ ශක්තියක කලු කිරණ ශක්තියක් ඒ කලු කිරණ ශක්තිය ඒ පුද්ගලයා ගත්තේ නැත්නම් ඒ බුද්ධලයා මෛත්‍රී වඩන බුද්ධලෙක් නම් ඒ බුද්ධලයා ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ඒ බුද්ධලයා ආර්ය මාර්ගයේ යන බුද්ධලෙක් නම් ඒවා ගන්න නැහැ ඒ බුද්ධලයා මෛත්‍රී කරනවා. එහෙමනම් අර භූම රංගයක් වගේ අර වස්කවිය අර පොල් ගැහුවා අර මේ යාඥා කර බුද්ධලයාට අර දෙස්ලෝ කිව්ව බුද්ධලයාට ආපහු සිය ගුණයකින් බලවත් ආපහු එනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ කර්ම විෂය මෙන්න මේ වගේ දෙයක්. තමන් මේ වැරදි චේතනාවකින් වැරදි කර්මයක් කරොත් ඒක යම් බුද්ධලේඛනේ එල්ල කළොත් ඒ බුද්ධලයා අර ආර්ය මාර්ගයේ යන මෛත්‍රී කරන යහපත් චේතනාවෙන් කටයුතු කරන බුද්ධලේක් නම් ඒ බුද්ධලයාට අබමල් වේදනකින්වත් හානියක් වෙන්නේ නැහැ. හැබැයි ආපහු තමන් කෙරෙහි බොහොම බලවත්සේ ඒක ආපහු බූමරංගයක් වගේ තමා කරේ එනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ කර්ම විෂය මෙන්න මේ වගේ දෙයක්. ඒ වගේම යම්කිසි කෙනෙක් මෛත්‍රී කරනවා නම් ඒක යහපත් කුසල කර්මයක් සහ පුණ්‍ය කර්මයක්. ඒ මෛත්‍රී කරනවා නම් ඒ මෛත්‍රී කිරීම අවංකව පිළිසිදුව ආර්ය මෛත්‍රියක් හැටියට පරම මෛත්‍රියක් හැටියට මෛත්‍රී කරනවා නම් අර අනිත් මිනිස්සු කොයි තරම්ම ද්වේෂයෙන් වෛරයෙන් කර්ම තමන් කරා ඉරුවත් වැරදි කිලන ඉරුවත් ඒ කිසිම දෙයක් තමන්ට අනුගත වෙන්නේ නැහැ. එහෙනම් තමන් ඒවට ප්‍රතිපාක ලබන්නේ නැහැ. ඒවා ආපහු යනවා. ඒ වගේමයි දැන් මේ මෛත්‍රී කිරණ පතුරවන පුද්ගලයා ඒක මෛත්‍රී කර්මයක්. ඒ කර්මය කරන පුද්ගලයාට අර මේ මෛත්‍රී කර්මස්ථානයේ නිසා හැම අවස්ථාවකම ඔවුන් විශ්ව ශක්තිය යහපත් කරනවා, පිළිසිදු කරනවා, සුදු කිරණ විශ්වයෙන් දුක් කරනවා. ඒ සුදු කිරණ යහපත් කිරණ විශ්ව කිරණ තමන් කරා යහපත් වේ නිවන් දකිනා මොහොත දක්වාම ආපහු තමන් කරා ලැබෙයි. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන යම් කිසි වැරදි දෙයක් කළොත් ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන්, මානයෙන් කඩිතු කළොත් ඒක කිසිසේත්ම තමන්ට හොඳකට හිතින්නේ නැහැ, ලෝකයට හොඳකට හිතින්නේ නැහැ, විශ්වයට හොඳකට හිතින්නේ නැහැ, තමන්ගේ ගෙදර අයට අසල්වැසියන්ට හොඳකට හිතින්නේ නැහැ. හැම අවස්ථාවකම හැම කෙනෙකුටම ඒක නරකටයි. ඒ නිසා මේ නරක වැඩ කිරීම රාගය, ද්වේෂය, මෝහය තුනම නරක වැඩ, කෙලෙස් වැඩ, පිළිතු වැඩ. මේ තුනම කෙසේ හෝ තමන්ට අර කම්ම දායාදයක් හැටියට, කම්ම යෝනියක් හැටියට තමන් කරා ආපහු එක හේතුඵල ධර්මයට අදාළවයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳටම තේරුම් ගන්න ඕන, මේ කම්ම කියන විදිය තේරුම් ගත්තොත් නම් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් තමන් යහපත් ක්‍රියාවක් කරොත් ඒ යහපත් ක්‍රියාවේ ප්‍රතිඵලය තමන්ට යහපත් වේ ලැබෙනවා, තමන් අයහපත් ක්‍රියාවක් කළොත් ඒ අයහපත් ක්‍රියාවේ ප්‍රතිඵලය තමන්ට අයහපත්යේ ආපහු ලැබේ. දැන් මෙතන තවත් කාරණාවක් තමයි මේ කම්ම විෂය පිළිබඳව හේතුඵල ධර්මයට බහා ගලපා බලද්දී තමන් යම්කිසි ක්‍රියාවක් කම්මයක් කළොත් මේක මේ චිත්ත කිරණ ශක්ති වේගය අනුව එකට දහ ගුණය, සිය ගුණය වශයෙන් ගුණාකාරයෙන් මේ කර්මයේ ප්‍රතිඵල හොඳ යහපත්, නරක අයහපත් දෙපැත්තෙන්ම ලැබෙන. තමන්ගේ චිත්ත කිරණ ශක්තිය පිරිසිදු වූ තරමට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොර පිරිසිදු සත්‍ය ක්‍රියා බලයක් පැතිර වූ තරමට ඒ යහපත් ශක්තිය සිය දහස් ගුණයෙන් ඒක බලවත් වෙන. ඒ තමන්ගේ චිත්ත කිරණ ශක්තිය සිය දහස් ගුණයෙන් බලවත් වෙන. ඒ වගේමයි අර අයහපත් කිරණ ශක්තිය තමන්ගේ හිතේ අර දාසීති කාල වෛරයෙන්, ක්‍රෝධයෙන්, සාපයෙන්, තරහෙන්, කේන්තියෙන් නරක වැඩක්, අයහපත් වැඩක් කළොත් ඒකේ අයහපත ගුණාකාරයෙන් තමන්ට ආත්ම සිය ගණනක් යනතුරු ඒ ශක්තිය, ඒ නරක ශක්තිය, ඒ කේන්තිය, ඒ වෛරය තමන් කරායි. ඒකනේ අර දේවි වාණිජාතිකේ ඉන්නේ ඒ පුද්ගලයා ඒ වෙනඳා බොහොම බලවත් සිය වෛරයක් කරා. බුදු වෙන කම්ම ඒ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කම්ම දේවදත්ත තුල ඒ වෛරය තිබ්බා. ඉතින් ඒක නිසා තමයි මේ වෛරය කියන එක, ක්‍රෝධය කියන එක, ඊර්ෂ්‍යාව කියන එක, මානය කියන එක, රාගය කියන එක, මෙවාගේ මේ කෙලෙස් ගති මේ කර්ම ශක්තියක් හැටියට ගුණාකාරයෙන් තමන් කරා අයහපත් ප්‍රතිඵල ලෙස ලැබෙනවා. එනිසා කිසිම කෙනෙකුට යහපතක් වෙන දෙයක් නෙමෙයි මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස්. ඒවා හැම කෙනෙකුටම අයහපත්. ඒවා නිසා තමන් කිලුදු වෙනවා පමණක් නෙමෙයි, කළු වෙනවා පමණක් නෙමෙයි, තමන්ට ලිදු රෝග හැදෙනවා පමණක් නෙමෙයි, විෂය කළු කරනවා, විෂයට කළු පුරන නිකුත් වෙනවා, ඒ වගේම ස්වභාව ධර්මය විසම වෙනවා, ඒ වගේම නොයෙකුත් ලිදු රෝග තමන්ටත් වෛරස් විෂකාරක දේවල් තමන්ටත් විෂයටත් බිහි කරනවා. මේ වෛරයෙන්, ද්වේෂයෙන්, කෝපයෙන්, මානයෙන් වැඩ කරන සුද්ධලයන්ගේ චිත්ත කිරණ ශක්තිය නිසා ඒකයි කම්ම කිව්වේ. මේක නිසා අපි කල්පනා කරගන්න ඕන මේ තමන්ගේ මේ මිනිහෙක් හැටියට ඉපදුණු සුද්ධලයාට යම් කිසි මෙහෙවරක් කරන්න වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් මම මෙන්න මෙහෙම කිව්වොත් හරි, මිනිහෙක් වෙලා මේ ලෝකෙට ගිහි වූ හැම කෙනෙකුටම මේ මිනිස් සංගතිය වෙනුවෙන්, මේ විශ්ව ශක්තිය වෙනුවෙන් මේ ස්වභාව ධර්මයේ පිරිසිදු කරන්නට යම් මෙහෙවරක් නියත වශයෙන්ම කරන්නට කියලා. තමන් මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා තියෙන්නේ යම් කිසි විශේෂ මෙහෙවරක් කරන්නටම බව හැම කෙනෙක්ම පිළිසිදුව අවබෝධ කරගත යුතුයි. දැන් බලන්න ඕන තමන්ගෙන් මේ මිනිස් සංගතියට විශ්වයට එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයේ පිළිසිදු කරන්නට ඒ සිටුවිය යුතු යුතුකම තමන් කොයි තරම් දුරට දැනට කරලා තියනවද, ඒ යුතුකමට විරුද්ධ දේවල් කරනවද, එහෙමනම් තමන් මේ විශ්වජාතිය පිළිසිදු කරනවද, රාගය ද්වේෂය මෝහය නිසා තමන්ගෙන් වෙන්නේ විශ්වයට අයහපතක්ද, අනුන්ට වෙන්නේ අයහපතක්ද, එහෙමනම් තමන් විශ්වයට ණය වෙනවා, මායයට ණය වෙනවා, ඒ නිසා තමන්ට දුක් විඳින්න වෙනවා, අපල උපද්දව ලැබෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ මනුස්සත්ව වටිලාභයක් ලැබූ අවස්ථාවේ මනස පාවිච්චි කරලා අපි මේ විෂ ශක්තිය යහපත් කරන්නට අපේ යුග මෙහෙවර කරන්නට යගී පැහැදී දෙන්න. ඒ නිසා මේ වෙලාවේ මේ අවස්ථාවේ මේ මිනිස්සු හැටියට උපත ලැබූ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන්, මනස පාවිච්චි කරන්න පුළුවන් අය බොහොම බලවත්සේ යුග මෙහෙවරක් කළ යුතු අවස්ථාවක්. පිරිසිදු චේතනාවක් ඇඩුවා අර චේතනාහම් භික්කවේ කම්මං අදාමි කියපු එකේ විතරම පිරිසිදු චේතනාවක් ඇති විය යුතුයි. ඒ පිරිසිදු චේතනාව අනුව තමන්ට යමක් ලබා ගන්න නෙමෙයි, ගොඩ ගහ ගන්න නෙමෙයි, එකතු කර ගන්න නෙමෙයි, උපාදානය කර ගන්න නෙමෙයි, මේ විශ්ව ශක්තිය යහපත් කරන්නට, පිරිසිදු කරන්නට, බුදු පිරණ නිකුත් කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමන්ට යමක් එකතු කරගන්න, ගොඩ ගහ ගන්න, අල්ල ගන්න, බදා ගන්න, අයිති කර ගන්න කරන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කියලා ක්‍රියා කරන හැම අවස්ථාවකම කරන්නේ යම් ආකාරයක සංවර්ධන වැඩක්. ඒ කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන වැඩක්. ඒ නිසා තමන්ගේ මිතුවේ ජීවිතකම එතෙන් දීතු වෙන්නේ තමන්ට නම් ගොඩ ගහ ගන්න. තමන්ගේ සංසාරයේ දික් වෙනවා විතරයි එතෙන්දී. ඒ නිසා අපි විතරම බලන්න ඕන තමන්ගෙන් අනුන්ත විය යුතු යුතුකම සහ වගකීම ඉටු කරලා ඒ අනුව තමන්ට විමුක්තියක්, ඥාන දර්ශනයක් ලබා ගන්න. ඒ නිසා සෑම කෙනෙක්ම, සෑම මිනිහෙක්ම මේ මිනිහෙක් ඇටියට උපත ලැබලා තිබුණේ තියෙන්නේ යම් යුතුකමක් වගකීමක් ඉටු කරන්නටයි. තමන්ගෙන් ඒ යුතුකම වගකීම මිනිස් සංගතියට, විශ්ව ශක්තියට ඉටු කරනවාද කියලා බොහොම පැහැදිලිව පිළිබිදුව තමන් දැකගටිය යුතුයි. ඒ නිසා කිසි දවසක දැඩි රාගයෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් කටයුතු කිරීම තමන්ටත් අයහපත්, විශ්වයටත් අයහපත්, තමන්ගේ පවුලට, ගමට, රටට, ලෝකයටත් අයහපත්. ඒ වගේම අර වීත රාගී, වීත දේසී, වීත මොහී, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා වගේ යහපත් කල්පියාවෙන්, වචී සුචරිතේ, කාය සුචරිතේ, මනෝ සුචරිතේ ක්‍රියා කිරීම තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්, විශේෂත්වයක් පිළිසිදු වෙනවා. ඒකේ ප්‍රතිඵල තමන්ට නිවන් දකිනා මොහොත දක්වාම යහපත්යේ ලැබෙනවා. මේ වෙනදා පින්මතුනේ සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ කම්ම කියන්නේ ක්‍රියාකාරකම්. තමන් කරන කියන විතර ක්‍රියාකාරකම්. චේතනාව එකට මුල් වෙනවා. ඒ චේතනාව උපදින්නේ තමන්ගේ හිතේ. ඒ චේතනාව වෙන කෙනෙකුගේ හිතේ උපදින චේතනාව නෙමෙයි. ඒ නිසා චේතනාවක් උපදින ගමන්ම අපි බලන්න ඕනේ මේක භාවිතා කළ යුතු දෙයක්ද, භාවිතා නොකළ යුතුද. භාවිතා නොකළ යුතු බොහෝ චේතනා ඇතිවෙනවා. ඒවා හැකි ඉක්මනින් අර කම්ම උත්සාහන කරන්නේ. දැන් මේ වචනයක් අහලා තියෙනවනේ කම්මට්ටාන ආචාර්ය කියලා. කම්ම උත්සාහන. කම්ම උත්සාහන කියන්නේ ඔන්න අර වැරදි කර්ම උදුරා දමන උත්සාහන කියන්නේ උදුරා දමන. දාන උත්සාහන අදිත්‍යාන කියලා වචන තියෙනවා. ඒ නිසා මේ උත්සාහන කියන එක කම්ම උත්සාහන ආචාර්ය කියන එක තමයි කම්මට්ටාන ආචාර්ය. එහෙම නැතුව මේ ඔය වෙන එකක් නෙමේ. යම්කිසි ආකාරයක මේ රාග, ද්වේෂ, මෝහ කියන වැරදි ගති ඉතින් උදුරා ගමනට උපදෙස් දෙන, මඟ පෙන්වා දෙන කර්ම කාරණා පැහැදිලි කරලා කියා දෙන්නට පුළුවන් නම් අන්‍යා කම්මට්ටාන ආචාර්ය කෙනෙක් ඒ මිසක් මේ උස්ම ගන්නට, පිට කරන්නට, බඩ පුම්බන්නට, හකුලන්නට, තවත් ඔය කදින භාවනා කරන්නට, මේ වගේ දේවල් වලින් අර කම්ම උච්චාරණ කරන්න බෑ. එහෙම නැත්නම් මේ කම්මක් ක්‍රය කරන්න බෑ. කම්ම උච්චාරා දාන්න බෑ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කම්මස්ථාන ආචාර්ය කියන එකේ තේරුම ඔය අර මෙත්තානුසතිය, අදුමානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය, එහෙම නැත්නම් දස අනුසති ඒ භාවනා කරලා මේ හිතේ මතුවෙන කෙලෙස් කලුගති උදුරා දමන්නට පුළුවන් නම් අන්නේ එයා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන කම්මඨානාචාර කෙනෙක් බවට පත් වෙනවා. මේක නිසා කිම්මතුනි මේ කම්ම කියන වචනේ හරියට තේරුම් නොගත්තොත් එහෙම නිවන් දකින්නට උගක්ම අපහසුයි. අපි මේ කම්ම දායාදේ කරගෙන මේ සංසාර ගමන යනවද? එහෙම නැත්නම් මේ කම්ම ක්‍රය කරලා ආසු අක්‍රය කරලා රාගය ක්‍රය කරලා දේශ ක්‍රය කරලා මෝහය කරලා නිවන් අවබෝධ කරගන්නවාද කියන එක සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඒ නිසා තමන්ගේ ක්‍රියාකාරකම් තමන්ටයි තේරෙන්නේ. මේ ක්‍රියාකාරකම හරිද වැරදිද කියන එක වෙන කාටවත් තේරුම් ගන්න බෑ. මොකද චේතනාව තේරුම් ගන්න බැරි නිසා. ඒ නිසා තමන්ගේ චේතනාව තමන්ට දුර පියා දැනගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ ඒකාග්‍රතාවයකට පත් කරගෙන සිතේ සමතයක් ඇති කරගෙන මේ සිතට අරමුණ වන අරමුණ අරමුණු හයයි කියන්නේ. ඇහැට අරමුණ වන රූප ආරම්මණය, කනට අරමුණ වන ශබ්ද ආරම්මණය, නාසයට අරමුණ වන ගන්ධ ආරම්මණය, දිවට අරමුණ වන රස ආරම්මණය, ඒ වගේම කයට අරමුණ වන පොට්ටබ්බ ආරම්මණය, මනට අරමුණ වන ධම්මාරම්මණය. මේ අරමුණු හයට අමතරව කිසිම ආකාරයක කිසිම අරමුණක් කිසිම පුද්ගලයෙකුට, සත්වයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, භූතයෙකුට, ප්‍රේතයෙකුට, පිරිගණෙකුට එන්නේ නැහැ. එහෙමනම් මේ අරමුණු හය පමණයි අපි අවධානයට ලක්න්නේ. මේ අරමුණු හය පමණයි පාලනය කරගන්න පුළුවන් වෙන්නේ, සංවර කරගන්න පුළුවන් වෙන්නේ, ශික්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ තමන්ගේ අරමුණු අය මුලින්ම බලන්න ඕන අපි භාවිතා කළ යුතු අරමුණුද භාවිතා නොකළ යුතු අරමුණු. භාවිතා කළ යුතු අරමුණු වෙන්නේ ඒකෙන් යම් නිවීමක්, සැනසීමක්, සංවර වීමක්, සංසිඳීමක්, සම්තුන් වීමක්, සම්මා වීමක්, විමුක්තියක්, නිදහසක් ලැබෙනවා. ඒක අත්‍යවශ්‍ය යුත්තේ ඒ අරමුණ නිසා තමන් කිලුතු වෙනවා නම්, අර කෙලෙස් සහිත වූ හිතක් වෙනවා නම්, රත් වෙනවා නම්, මත් වෙනවා නම්, ගිනි ගන්නවා නම්, අසංවර වෙනවා නම්, අසුචිත වෙනවා නම්, නොහික් මුනි තත්වයටපත් වෙනවා නම්, අකුසල් සිතක් වෙනවා නම්, පාපී සිතක් වෙනවා නම්, අන්නේ දෙන්නේ ඒක අත්හැරලා. ඒක නිසා මේක අපිට මේ එන අරමුණ යහපත්ද නිවෙන එකක්ද, අයහපත්ද රත් වෙන මත් වෙන එකක්ද කියන එක තේරුම් ගැනීම අනුවයි අපිට ආන පාන කරන්නට පුළුවන්. එනිසා යහපත් අරමුණු ආශ්‍රය කිරීම අස්ස ආන සේවිතබ්බා කරණීය ධර්ම හැටියට පෙන්වුවා. ඒ වගේම අයහපත් අරමුණු තෝරලා බේරලා අත්හැරීම පාන හැටියට, පස්ස හැටියට, අසේවිතබ්බා හැටියට, අකරණීය ධර්ම හැටියට විග්‍රහ කරනවා. එනිසා මේ අරමුණු හිතට එන අරමුණු කොටස් දෙකක් තියෙනවා. එකක් ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය. ඒවා නිතර නිතර භාවිතා කළ යුතු යහපත් අරමුණු. ඒ අරමුණු අනුව නිවෙන්නේ. ඒ වගේම අනික් අරමුණු පජාති, පස්සති, පහනාති. ප්‍රහාණය කළ, ඉවත් කළ, ඉතින් අයින් කර යුතුද. ඒවා අර ගිනි ගන්නා, රත් වෙන, මත් වෙන, කළු ධර්ම. එනිසා පින්නතුනි සියලුම කලු ධර්ම, කිලුතු වන ධර්ම, කෙලෙස් සහිත වූ ධර්ම, රත් වෙන, මත් වෙන, ගිනි ගන්නා දේවල් ප්‍රහාණය කරන්නට ඕන. නිවන, මිදෙන, නිදහස් වන යහපත් ධර්ම භාවිතා කරන්න. මේ දෙක දෙපැත්ත සුව දහසක් ධර්මය සහ අසුව දහසක් ධර්ම. එතකොට සුව දහසක් ධර්මය අපි ආශ්‍රය කළ යුතුයි, අසුව දහසක් ධර්මය ප්‍රහාණය කළ යුතුයි. මේ මුළු බුද්ධ දේශනාවම ඔන්නය සුව අසුව දහසක් ධර්ම. ඒ නිසා මේකේ මේ 84000ක් කියෙම නෙමෙයි තියෙන්නේ. මේක 84000ක් කලේ බුද්ධඝෝසාමිතුලෝ වැරදි විදිහට මේක අපිට නිග්‍රහයක් කරන්නයි කරලා තියෙන්නේ. බුදුහාමුදුරුව ලෝකුරා බුදුපියාණන් වහන්සේ අවුරුදු 45ක් දේශනා කරපු මේ 80,000ක් ධර්මයේ තියෙනවා ධර්මස්කන්ධය කෝටි ප්‍රපෝටි ප්‍රාණ. නමුත් මේක 80,000කට සීමා කිරීම නිග්‍රහය. ඒක බුදුහාමුදුරුවන්ට කරපු නිග්‍රහය. එනිසා මේක මේ 80,000ක් ධර්මයේ කිව්වේ මේ යහපත්තා අයහපත පෙන්වා වදාළ දුවතාවයේ පින්නව වදාළ ධර්මස්කන්ධයක් විදක මේකේ 84000ක් කියන්නේ මිත්‍යාවදී වාදාවේ 80 කියන්නේ දුවතාව. 84000 පස්සේ හදාගත්ත වද පරම වචන. ඒ නිසා මම කල්පනා කරන්න ඕන මේ උතුම් බුද්ධ ධර්මය අපි අර කම්ම ප්‍රය කරන්නට ඒ වගේම කම්ම අන්ත කරන්නට කටයුතු කළ යුතුයි. ප්‍රතිධර්ම උපකර්ම සහ සම්‍යක් ප්‍රයෝගෝ ඕනෑම කර්මයක් අපිට අවසන් කරන්න පුළුවන් කම්මාන්ත කරන්න පුළුවන් සම්මා කම්මන්ත කරන්නට පුළුවන්. ඉතින් මේක නිසා සම්මප්පේ කරන්නට පුළුවන්. ඒ සඳහා රාගත්වය, ද්වේෂත්වය, මෝහත්වය, ආශාවත්වය හොඳටම ප්‍රමාණ. ඒ නිසා කවුරුවක්වත් මේ කර්මයට වහල් වෙලා කර්ම වාදයකට යට වෙන්නට අවශ්‍ය නැහැ. තමන් මොන ආකාරයේ කර්මයක් එහෙම නැත්නම් කම්මයක් මීට පෙර කරන තිබුණත් ඒ කිසිම දෙයක් බුදුහාමුදුරුව නැති කරන්නට පුළුවන් බැරි කමක් නැහැ. දැන් අඟුලිමාල හාමුදුරුව කොයි තරම් පාප කම්ම කළත් අර බුදුහාමුදුරුව කරපු පෙන්වලා දුන්න නිවැරදි මාර්ගය අනුගමනය කිරීමෙන් දවස් ගණනක් තුල අරහත් ඵලයට පත් වෙනවා. ඒ වගේමයි ආලෝකයක් යා මොන තරම් කර්ම කළත් මොන ඒ වගේ අර මේ අර සරකාණී සාක්‍ය තව හුඟක් අය ඉන්නවා. මේ හැම කෙනෙකුටම බුදුහාමුදුරුව බොහොම පොඩි අර කම්මස්ථානියක් දුන්නා. කම්ම උච්චාර, කම්මයේ උදුරා දාන ක්‍රමෙ. එනිසා මේ කම්මස්ථාන කියන එක හරියට තේරුම් නොගත්තොත් නම් නිවන් දකින්න නම් බැ. කර්මය උදුරා ගමන්නට පුළුවන් බව උදුරා ගමන්නට පුළුවන් බව ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ගමන සියලුම දේවල් කම්මස්ථාන. කම්ම උච්චාර. ඒක තේරුම් ගත්තොත් අන්න එතන නිවන කියන බව සෑම කෙනෙක්ම තේරුම් ගතියි. එනිසා පින්නතුනි අපි මේ කම්ම විෂය තේරුම් අරගෙන මේ කම්මයට වහල් වෙලා කටයුතු නොකර අපි මේ හේතුඵල ධර්මයට වහා ගලපා බලා යහපත් හේතු කිරීමෙන්ද අයහපත් හේතු නොකිරීමෙන්ද නිවන් අවබෝධ කරගන්නට මඟපල ලබන්නට කෙලෙස් උදුරා දමා නිත්‍යදී සිතක් ඇති කරගන්නට මේ මනස පාවිච්චි කරන්නට පුළුවන් බව මගඵල ලබන්නට පුළුවන් බව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හැකි ශක්තියක් නැම මිනිහෙක් තුළම අදත් තියෙන බව තේරුම් ගත යුතුයි. ඒ අයින්දා අද අදම සෝතාපන්න ඵලයට පත් වෙන්නට සෑම මිනිහෙකුටම හැකියාව තියෙනවා නියම ආකාරයට මේ කම්මට්ඨානේ පාවිච්චි කළොත්. කම්ම උච්චාණ කළොත්. උච්චාණ කියන්නේ උදුරා ඉවත් වීම. ඒ නිසා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට ඕනෑම කෙනෙකුට අදටත් අවශ්‍ය සියලුම ධර්ම කාරණා බුදු දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා. නමුත් අද බොහෝ අය මේක වීදුවක් හැටියට එහෙම නැත්නම් මේක නිකන් කරගන්න බැරි එකක් හැටියට බොහෝ අය දේශනා කරනවා. ඒක වැරදි. ඒ නිසා සෑම කෙනෙක්ම හරියට ධර්මය අර්ථ ධර්ම නිදුක්ති හැටියට අවබෝධ කරගත්තොත් ඕ නෑම කෙනෙකුට අදටත් සෝතාපන්න ඵලයට පත් වීමට සියයට 100ක්ම අවශ්‍ය කරුණු සම්පූර්ණයෙන්ම දැනට විග්‍රහ කරලා තියෙනවා. පැහැදිලිවම තමන් අනුගමනය කළ යුතු ප්‍රායෝගිකවම අනුගමනය කළ අත්විඳගත යුතු ප්‍රතිපදාවක් කියන බව තේරුම් ගත යුතු. මේක දැනගෙන නම් හරියන්නේ. මේක තමන් අත් දැකගෙන අත් විඳ ගන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ ප්‍රායෝගිකවම තමන්ගේම ඔය බඹයක් වගේ ශරීර කූඩුව තුළ තමන්ම එකතු කරගත්ත කෙලෙස් මුලින් උදුරා ඉවත් කළා නික්ලේශී බවට පත් වීම නිවනයි වෙන මොකක්වත්. ඒකයි මඟ බල ලැබනවා කියන්නේ. ඒ නිසා ඔය කෙලෙස් ගති කියන තාක් කල් නිවනක් නැහැ. ඔය කෙලෙස් ගති උදුරා දැමීමත් සමග මඟ බල ලැබල චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් අරහත් ත්වයටම පත් වෙන්නට හැකි බව සෑම කෙනෙකුටම තේරුම් ගන්න ඕනේ. හොඳයි දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එකක් ප්‍රතිපාද දැන් අපි හිතමු එක පාට විදුලි බලය නැති වෙනවා එක පාට වෙල්කල් දුරකථන නැති වෙනවා ඉතින් මේ ඔක්කොම සමස්ත විශ්වයටම මේක බලපාන එතනකොට මේ හැබැයි අර ධර්ම මාර්ගයේ ගිය පුද්ගලයා මේක සබ්බේ සංඛාරා අනිත්‍යයි සබ්බේ සංඛාරා දුක්ඛයි සබ්බේ ධම්මානත්තයි තේරුණා ඒ පුද්ගලයාගෙන් තලෙන්නේ සම්පාවටවත් ඉන්නේ මේක ධර්මතාව එනිසා ධර්මතාවය අවබෝධ කරගත්ත පුද්ගලයෙකුට ඒක නිවන් දෙයක් ඒකෙන් දුක් විඳින දෙයක් අර මේක උපාදානයේ පෙරගෙන සිටිය මේක නැතුවම බැරි පුද්ගලයාට තමයි අරදී නමුත් අර ප්‍රතිවිපාකය හැම කෙනෙකුටම එනවා ඒක දැන් අපි සමහර විට කොච්චර කොහොමයි කියවත් බැරිලාවත් එකපාරට මේ මොනාකාරී හේතුවක් නිසා විදුලි බලය මුළු ලෝකෙතම නැති වෙනවා නැති වෙනවා චන්ද්‍රිකා තාක්ෂණයේ පරිගණක තාක්ෂණයේ මුළු ලෝකෙතම නැති වෙනවා නැති වෙනවා හැම කෙනෙකුටම බලපාන ඒක හැබැයි අර උපාදානය කරගෙන හිටිය මිනිසුන්ට බැරි ඒක ඒකෙන්ම ජීවත් වූ බුද්ධලයෝ ඉන්නවනේ එයාට බලපාන ඔව්වේ තියෙන්නේ ඔක්කොම මේ නිවන් මාර්ගට කරුණ එහෙම නැත්නම් මේ රෝගදිය, රාගදිය, දේශදිය, මෝහදිය කියන තුන්දිය නැති කරන්නේ. ඒක මේ තුන්දිය මොකක්වත් නෙමෙයි රාගදිය, දේශදිය, මෝහදිය. සාලා මහනුවර මොකක්වත් නෙමෙයි හද උද්දලේ. ඒ මේක උපමාව. ඒ කියන්නේ උපමා උපමයේ දෙකම තියෙනවා. එකක පන්සල් වල පැටස් ටීස් මගේ දීපවට විරිත් ප්‍රචාරයේ තමයි. ඒ කියන්නේ ප්‍රතිපලයක් තිබෙනවා නම් ඉතින් මේ මේක වෙන්න බෑ. දැන් හැම පන්සලකම හැම ගුවන් විදුලියකම හැම රේඩියෝයකම හැම ගෙදරකම උදේ ආවලේ විරිත් වෙන දවසෙන් පය 24ක් තියෙනවා. හැබැයි මම හිතන්නේ එක අන්දි මාස්ත්‍රයකින්වත් මේකෙන් මේ කවුරක්වත් යහපතක් ලබා ගන්න මොකද මේකේ කියලා තියෙන ප්‍රතිපදාවක් අනුගමනය කිරීම මිසක මේක මේ නිකන් වචනින් කරලා හරියන්නේ නැහැ. දැන් අපි බොහොම පිළිසිදුව කේ වෙලා අර වචනින් කටින් අහන පිටිකක් කියනවා නම් ඒක වෙන එක. නමුත් මේ ගුවන් විදුලියෙන් සංවේදන මාර්ගවලින් කිව්වට මේකේ කිසිම යහපතක් වෙන්නේ නැහැ. වෙනවා නම් මෙලහට වෙන්න එපායි. දැන් අද දවස් ගාම ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් රේඩියෝ එකෙන් පන්දල් වල නොයි කිහිප රේඩියෝ අර ගබ්දෙන් කාගෙන ගාලා කියේ. නමුත් කිසිම අරයක් අර්ථයක් ඇති වෙනා නම් හිතන්න ඕන. මේකෙන් නම් මිනිස්සු එක මිනිහෙක්වත් ඔය පිටිත් අහලා හැදිලායි කියලා මට කියන්නේ. ඒ එන්නේ දැන් මේක මිනිස්සුන්ට කාවදින විදිහට දැන් මේක නිකන් අර ඔය ජීවත් දානවා වගේ දැන්. ඉන්නත් උත්සාහ කරන්නේ විරාදයෙන් තමයි. උත්සාහ නුනේ යන්නේ උත්සාහ යන කාරණේ. උත්සාහන කියන්නේ උත්සාහ ගන්න. විරිය කියන්නේ විරිය ගමන දෙන්නේ. විරිය විරිය කරන්නේ රාග ද්වේෂණෝ උත්සාහ ගන්න. බව උත්සාහ ගන්න. ධාන උත්සාහන අධිඥාන කියලා වචන කියනවා. ඒකට අධිඥානයක් ඇතුව අර ධාන කියන්නේ දැන්පත් වෙච්චදී උත්සාහ උත්සාහ ගන්න. උත්සාහන විදි කියන්නේ ඒකයි. උත්සාහ ගමන කෙලේ උත්සාහ ගමන විදි උත්සාහන විදි.
ඒක පංච උපාදාන සංඛා දුක්ඛ සංකිට්ඨේන
කියන්නේ තේන කියන්නේ තුන. සංකතයක නියත ලක්ෂණ තුනක් තියෙනවා. එක පටිච්ච සමුප්පන්නයි. දෙක අනිත්‍යයි. තුන අනාත්මයි. එතකොට මේ ලක්ෂණ තුන තමයි අනිත්‍ය වූ අනාත්ම වූ පටිච්ච සමුප්පන්න වූ සංකතයක් උපාදානය කරගත්තොත් නියත වශයෙන්ම මේ විද්‍යාව දුකට පත්වෙයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේ මේ අර්ථය. නැතුව මේ සංක්ෂිප්ත වශයෙන් කියලා අද ඔක්කොම පරිවර්තනය කරගෙන තියෙන්නේ සංක්ෂිප්තෙන් එහෙමනම් කෙටියෙන්. කෙටියෙන් නෙමෙයි මේක සංක්ෂිප්තේන. මේක ඉතිහාසල කියනවා පටිසම්භිදා මතකයි. සංක්ෂිප්තේන කියන්නේ තුන. සංකතේක ලක්ෂණ නියත ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන තමයි පටිච්ච සමුප්පන්නයි අනිත්‍යයි අනාත්මයි. ඒ පටිච්ච සමුප්පන්න අනිත්‍ය අනාත්ම නිසායි දුකට හේතුව. මෝහය කියන්නේ මෝහාවි. මෝහ වෙනවා කියන්නේ තමන්ගේ මනසයි මෝහ වෙන්නේ. රාගයෙන් ද්වේෂයෙන් මානයෙන් තමයි මෝහය. රාගය ද්වේෂය මානය නිසා තමන්ගේ මනස මෝහවීම මෝහය. මෝහය සාමුලින්ම නැති කර ගැනීම නම් අන්න නිවන. ඒ නිසා මෝහය යම් කිසි කෙනෙක් සුද්ධලෙක් ගාව තියෙනවා නම් ඒ කියන්නේ තමන් තමන්වම අලු ධර්ම වලින් පිළිසු ධර්ම වලින් දෙලස් ධර්ම වලින් අඳුරු ධර්ම වලින් ලෝක කියන දත්තෙන් අලු කරගෙන වහගෙන මෝහා කරගෙන ඒ නිසා මෝහය කියන්නේ තමන්ගේ මනස මෝහා කරගත්තා කියනවා වහගත්තා කියනවා වහගත්තේ අර ප්‍රිය භවෙන් අප්‍රිය භවය ප්‍රිය භව තමයි රාගය අප්‍රිය භව තමයි ද්වේෂය ප්‍රිය අප්‍රිය අතර මුලා වීම තමයි මාන වේදනා සංඥා සංස්කාර රූප කියලා තියෙනවා එහෙම නැත්නම් පංචස්කන්ධය කියලා තියෙනවා මේකෙන් රූප තමයි අර එක කොටස නාම තව කොටසක් තියෙනවා ඒ නිසා මේ පංචස්කන්ධය ඔය එක කොටසක් තමයි ඔය වේදනා සංඥා විඤ්ඤාණ සංකාර විඤ්ඤාණි නමුත් නාම රූප කියන එකට පොඩ්ඩක් ඊට වඩා වෙනස් කළා දැන් ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා රූප කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම කොටස මේ දෙකම බෙදලා අපිට විග්‍රහ කරලා විභංග කරලා බලන්න පුළුවන් වුණාට මේ දෙකම එක දෙයක තියෙනවා දැන් මේ වීදුව ඇල්ලුවා නම් ඒ විදිහේ මේ නාම රූප දෙකම තියෙනවා මේ ඔය කියපු ආපෝ තේජෝ ආයෝ පඨවි කියන අර මේ සංඥා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තියෙනවා ඒක දෙන් කරන්න පුළුවන් කමක් නැහැ නමුත් අපිට ඒ නාම රූප පරිච්ඡේද ඥානය ලැබුණාම මේක වෙන් කළා දෙදලා අපේ හිතින් තේරුම් ගන්න පුළුවන් මේ නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙන තැනකල් මේ නාම රූප පරිච්ඡේද වෙනකල් දකින්නට අමාරු. මේක පංචස්කන්ධය ඇතුළේමයි දකින්නේ.
අත්මාතු
අනුභව කරන්නේ මෛත්‍රී භාවකයෙන් ඉති. බෑ. මස් කනවා කියන්නේ රස පෙරේත කමින් රස කුෂ්ණාවෙන් රස කෑදර කමින් මාසෙත් දිදු වෙලා හිතේ තියෙනවා අන්තිල් පද පහම කැරින වැරදි කේත. ඒකෙන් මෛත්‍රියක් නම් කරන්න, පරම මෛත්‍රියක් නම් කරන්න, ආර්ය මෛත්‍රියක් නම් කරන්න පුළුවන් කමක් නෑ. ඒකයි අර මේ කැමඩ නැත්නම් අපි කල්පනා කරන්න ඕන බඩගින්නේ ඉඳලා හරි මයිත්‍රි. අපි මැරෙන මිනිස්සුනේ. අපි අනුන්ගේ මත් කාලා බඩගින්න නිවාගෙන මොනවද මයිත්‍රි
කරන්නේ?
මොකද මොකද ආයත් ප්‍රශ්නේ හරියට
තේරෙන්නේ
හරි වේදනාගත අරමුණක් පිටට අරමුණු වූ විට ඔය රූප වේදනා සංඥා සංකාර ඊළඟ වෙන කළ ගන්න
ඈ
කවුද මේ ප්‍රශ්නේ ලිව්වේ මරණානුස්සතිය වඩන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නේ කියලා මේක උදුරා ගන්න. දැන් මේ වේදනාගත අරමුණක් වෙනකොට අපි ඉස්සෙල්ලම වඩන්න ඕනේ මොකද්ද? මෙත්තානුස්සතිය. දැන් මෙත්තානුස්සතිය වඩලා සමතේට පත් වුණාට පස්සේ අර තමන්ගේ තියෙන වැරදි නිත්‍ය වූ ගතිය පරාගතිය නිත්‍ය වෙලා. අන්නේ නිත්‍ය වූ ගතිය අනිත්‍ය කරන්න ඒ නිත්‍ය වූ ගතිය නිසා ඇතිවන දුක නැතිකරන්න ඒ නිත්‍ය වූ ගතිය නිසා ඇතිවන අනාථ භාවයෙන් මිදෙන්න අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන නිගල මරණානුස්සතිය වැඩි වෙනවා. ඒ නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ මේ වේදයක් ආවම මෙත්තානුස්සතිය වඩන්න ඕනේ. රාගයක් ආවම අසුභානුස්සතිය වඩන්න ඕනේ. මානයක් මෝහයක් ආවම නම් බුද්ධානුස්සතිය මරණානුස්සතිය වඩන්න ඕනේ.
නාරංගල
ඉතිගිලි කන්දක ඉතිගිලි කුරුස්ලේ අතර සම්බන්ධතාවයක් තිබුණා. ඒකෙත් ඉතිගිලි පර්වතයේ ඉතිගිලි කන්දකේ විජ්ජ කුටි පර්වතය. ඒක ගෞතම බුද්ධ දාසමී විජ්ජ කුටි පර්වතයේ කියුවේ ඉතිගිලි කන්ද. ඉතිගිලි කුරුස්ලේ කියන්නේ ඒක. ඉතින් ඒ නිසා අවුරුද්දක් ඉතින් පස්සේ කාර්යයක ඉතිගිලි කන්ද ඉතිගිලි දාන්න ඇති. ඉතිගිලි රූපේ මෙහෙ දේශනා කියලායි කියලා හිතන්න ආරයි බුදුහාමුදුරුව මේ මේ උඩුපිල කියන්නේ ඉතිගිලි උඩුපිල ආරියේ තිබුණේ නාග රාජ්‍ය නාග ගෝත්‍රයේ රාජ්‍යයක් ප්‍රදේශ ඒ කියන්නේ ගම්පහ ඉතාලි ප්‍රදේශයක් තිබුණේ නාග ගෝත්‍රයේ නාවේදී ඒ ආරයේ ඉතිගිලි රූපය දේශනා කළේ නෑ දේශනා කළේ ජම්බුද්දීපේ රජදහන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිත්‍ය දුක්ඛාත් අපල දැමන අනේ නිබ්බිදාවේ නිබ්බිදානේ අභිනන්දනේ අයි විරාගානිසා රාගයෙන් අයි නිරෝධානිසා සමුදයෙන් අයි වෙනවා ඒ වගේම පටිනිස්සග්ගානිසා සබ්බූපදි උපාදානය කරගත්ත සියල්ලෙන්න නිදි නිදාස එනිසා එකක් අයින් කරන්ද එකක් ගන්නද මේක මොකද්ද ආන පාන එකක් ගන්නද එකක් අයින් කරන්ද අයින් කළ යුතු දේ තමයි අර අභිනන්දනය අයින් කරන්න නිබ්බිදාස ඒ වගේම රාගය අයින් කරන්න ඉඳා ගන්නවා. සමුදය අයින් කරන්න නිරෝධානුපස්සනාව, සම්බෝපදී උපාදානය කරගත්ත සියලුම දේ ඉවත් කරන්න පටිනිස්සග්ගානුපස්සනාව. හැබැයි මේක අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් අරගෙන නිත්‍ය බව, සුඛ බව, අත්ථ බව කැපුවොත් පමණයි මේ නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා කරන්නේ. ඒක එක දිගටම කරන්න ඕනේ දෙයක්. එකම දිගටම අවබෝධයෙන්ම කරන්නේ. මේක තමන්ගේ තමා තුලින්ම තමන් අවබෝධ කරගෙන ප්‍රායෝගිකව තේරුම් ගත යුතු දෙයක් මිසක වචන ටිකේම නැහැ මේක වචන ටිකක් කියවට හරියන්නේ මේ නිබ්බිදා නොබැලෙද තමන් නොබැලීම ඉන්නේ එතකොට අර අභිනන්දනයක් විරාග රාගයෙන් වෙන් වෙන්නම ඕනේ එතකොට රාගයක් නිරෝධ රෝධ ගහන්නම හොඳ නැහැ රවුම් ගහන්නම හොඳ නැහැ ඒ සුන්දර දේවෝ දේවෝ වයිවේ එතකොට සමුදයන් පජාත් ඒ වගේම අර උපාදානය කරගත්ත දේ අපි දැන්නේ බැඳලා තියෙන්නේ පටිනිස්සග්ග කළාම අර පටිච්ච පටිසන්තග්ග පටිනිස්සග්ග ඊපදේ වස්සග්ග පරිණාමය කියන දේ තමයි මේක
පරිණාමය
බුද්ධානුස්සතිය ක්‍රයගිරීමේදී අවධානය අවශ්‍යයි ඒක තුන්වෙනි පියවර හැටියට එහෙම නැත්නම් දැන් මේ විපස්සනා අනුපස්සනාවේදී බුද්ධානුස්සතියත් එතෙන්දී ඕක. ඒක බුද්ධානුස්සතිය ගන්න නම් ඉතින්ලා මෙත්තානුස්සතිය තියෙනවා. නෑ නමුත් එතෙන්දී මෙත්තානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය තුනම ආවා.
අම්බිතු
නෝ අමරෙන්
සාමත්
දෙකි. ඒ ආරයන් තමයි මොකද්ද මුලම ඇතිනේ? අම්බිතු නෝ අමරෙන් සාමත් දෙකි. ආ දැන් දැකලා නැහැ ඉතින් සාරය කියලා ගැනීම තමයි සංසාර. දැන් සම්දිත්තිකෝ නෝ පුද්ගලයා සම් දකින්නේ සාරයි. ඒකේ අසාර බව අනාත බව ඒකෙන් තමයි තේරෙන අයහපද අවේද කිසි දෙයක් දකින්න බැරි කම තමයි ඒක අසංදිත්තික. ආසවක්ඛය ආසවක්ඛය කියන්නේ රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහ රාග දේශ මෝහ තමයි ආසෝ. රාගාංශේ, පටිගාංශේ, අවිජ්ජාංශේ කියන එක තියෙනවා. අන්දේ ආදී මේ ආසව ක්‍රය කරන්නේ. ක්‍රය කරනවා කියන්නේ කපා ගන්න ඕන ඒවා නැවත නූපදිනලෙද අනුපාද නිරෝධයෙන්ම කපන්නේ. ඒක තමයි ආසවක්ඛ්‍යා වහං වූටි සබ්බ දුක්ඛා පමුච්චති. පමුච්චති කියන්නේ අපි ඒකෙන් මේ විමුක්තියටපත් වෙන එහෙම නැත්නම් ප්‍රමෝදයට ප්‍රසාදයටපත් වෙන අදි ප්‍රමෝදයන් චිත්තං වෙලා ඒකෙන් අපිට නිවන නිදාස විමුක්තිය ලැබෙනවා. ඒකෙන් නිවි නිදාස
විතයිතර
අනිත් උත්පත්ති සංකේත සංකේත කීතනාදී විද්‍යා කර්ම ධර්ම දෙක තිබෙනවා. යම් යම් කොටස් සුදු ධර්ම දේව ධර්ම කියනකොට සුදු ධර්ම පිට කරනවා. මිනිස්සු සමාජ ජීවිතයෙන්ම 99%ක් මිනිස්සු අනිත් 1% දේව ධර්ම කොටස් නිකුත්යි. මොකද දෙවියන්ට එම සුදු කිරණ විශ්වයක් ඉස්සරහට පිට කරන්න නම් මනුෂ්‍ය ආවේශයක් ගන්න ඕනේ නැතුව. මනසක් තියෙන්නේ. යෝනිසෝ මනසකාරයක් නැතුව සුදුයන් පිට කරන්නේ එහෙම නැත්නම් කුදුලස්ස උදනම් ප්‍රදා කරන්නේ එහෙම නැත්නම් මේ පුණ්‍ය ශක්තියක් කරන්නේ. ඒ නිසා මිනිසුන්ට තමයි මේක උපකින්ම උරුමයෙන්ම ලැබුණු මනස අවශ්‍යයි. යෝනිසෝ මනසකාරය අවශ්‍යයි. මොකද්ද සුදුයන් මොකද්ද අනුගරණය. හැබැයි දෙවියන්ට විතරක් ශක්තියක් තියෙනවා සම්මාදිට්ඨික දෙවියන්ට මනුෂ්‍ය ආවේශුන් ඒකනි කියන්නේ ධම්මචක්කපවත්තන දීප්තියේ මේ ධර්මය අහන්නේ මනුෂ්‍යාවේශයක් ගන්න කියලා බුදුහාමුදුරේ ආරාධනා කරේ. ඒ නිසා අර සද්දන් සුත්වා දේවා මනුෂ්‍යාවේශු. හැම කොටසකටම මනුෂ්‍යාවේශයක් ගන්න පුළුවන්. සම්මෙත් දීප්තික දෙන්නේ. හැබැයි මනුෂ්‍යාවේශයක් ගැනීම අපිට මිනිසුන්ට ආවේශ කරන්න ඕන. ආවේශයක් ගන්න ඕන නැහැ. උපදින්ම උරුමයෙන්ම මේ මනස ආධිකරණ ශක්තියක් නම් දෙවියන්ට එහෙම බෑ. ඒගොල්ලන්ට තියෙන දිව්‍ය ඥානය. ඒ දිව්‍ය ඥානය දිව කන දිව නැන ඕන වෙලාවක හැබැයි සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පුළුවන්කම තියෙනවා ආවේශය වෙනස් කරන්න. මොකද දැන් මේ බුද්ධ ශ්‍රාවකේ ධර්මයේ දේශනා කරනකොට අර සමන්තා චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජත්ව සුනන්ති සංගමොත්කණං කියන මේ පාඩේ කියවන්නේ අර සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවෝ මේ ධර්මය අහන්නට කැමති අයට ඕනම වෙලාවක ඒගොල්ලන්ගේ ආවේශය වෙනස් කරලා කන යොමු කරලා මිනිස් කණක් හැටියට පරිවර්තනය කරලා මනස යොමු කරලා මේ ධර්මය අහලා මිනිහෙකු ආ සමානවම තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්කම. ඒ අනුව සුදු ධර්ම නිසි කරන්නේ. රූපයක් නැහැ නේද? ඉතින් කන අර මිනිහෙක් කියන බණ අහන්න පුළුවන් කන වෙනස් කරේ. ඒ වගේම මනස අර දිව නැන මිනිහනක් බව මනසක් බවට පටියෙ. ඒක දෙවියන් විතරක් කියන විශේෂ ශක්තිය. පාංශු කියන්නේ පස්වලට යට වෙන ඌල කියන්නේ ඒක මේ යම් යම් ආකාරයේ මේ කෙලෙස් කිලිසුලයක් වහන කියන එකයි කියන්නේ. මේ මල මිනියක් ඔතන දේ තමයි පාන්දු. ඒක මේ බුද්ධ ආගමට අදාළ දෙයක් එහෙම නෙමෙයි. ඒක බම්මු ආගමක දෙයක්. දැන් බුදුහාමුදුරෝ බෝධිසත්ව කාලේ පාන්දු කුල වෙදි තමයි අරගෙන සීව හදාගෙන ඇන්දි. ඉතින් ඒක නිසා මේක බමුණු ආගම් වල තියෙන දෙයක්. ආන්දුතු. පස්සේ ඉතින් මේක මේ වරදක් නැති නිසා ආගමක් මතුනාම මේක බුද්ධ ආගමටත් දැක්ක. අද මේ ලංකාවේ නම් බුද්ධ ආගමේ පළවෙනි ආයුධය තියෙන්නේ මොකද්ද? පාන්දුතු. ඒක වැරදි. ඒක බමුණු ආගම් වල දෙයක් නිසා දැන් මිනිහෙකුට පාන්දු කුලයක් දුන්නත් එකයි මිදුන්නත් එකයි ඒකේ මේ පාපයක් වරදක් නෑ. නමුත් අපි ඒ පින් අනුමෝදන් කිරීමක් මේ යම් යම් වතාවක් කිරීම ඒක චාරිත්‍ය වාරිත්‍ය වලට අදාළද? ඒ චාරිත්‍ය වාරිත්‍ය සම්මුතියෙන් කරන්න ඕනේ. ඒක යහම. ඒක වරදක් නෑ. ඒක පාපයක් නෑ. නමුත් පාන්දු කුලයක් නොදුන්නේ කියලා ඔය දැන් ඔය කවුරුවක්වත් මේ මුස්ලිම් මිනිහෙන් මරුනම් පාන්දු කුල දෙනවා. දෙමළ මිනිහෙන් මරුනම් පාන්දු කුල දෙනවා. ක්‍රිස්තියානිකාරයෙක් මරුනම් පාන්දු ඒ මිනිහට දෙන්න තමයි දෙන්නේ. ඒක නිසා ඒක බම්මුණු මතය.
අනිත්‍ය ලක්ෂණය අපේ එදිනදා ජීවිතයක් සමග අවබෝධ කර ගැනීම උදාහරණයක් වශයෙන්. අනිත්‍ය ලක්ෂණ අපේ එදිනදා ජීවිතයක් සමග අවබෝධ කර ගැනීම ප්‍රමේය උදාහරණයක් වශයෙන්.
අනිත්‍යයි කියන්නේ මේක අනිත් පැත්ත වචනේ ගන්න ඕනේ. එකක් මේ මාර්ගෙන් නම් මේක අවබෝධ කරගන්න බෑ. අනිත් පැත්ත වචනේ මොකද්ද? නිත්‍ය. මේ අනිත්‍ය නිත්‍ය එන්න මුල් වචනයක් තියෙන්නේ. නිත්‍ය. නිත්‍ය කියන්නේ කැමැත්ත. මේ යම් දැන් ඇයෙන් රූපයක් දැකලා ඒ රූපයට ප්‍රිය වුණා නම් ඒ රූපය එක පාට අර කැමරාවක සිද්ධාල මෙහෙම මේ අර ඔබලා අපේ ඇතුළට කැමරාව ඇතුළට මේ රූපේ ගත්තා වගේ අපි මේ රූපේ ඇතුළට ගන්නවා. මේ අපි ලස්සනයි ප්‍රියයි මනාපයි හොඳයි මිහිරි කියලා මේ රූපයක් මලක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ගහක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්. මේවා ඕනම රූපයක් දැක්කාම ඒ රූපේ ප්‍රිය නම් මනාප නම් මිහිරි නම් එක පාට අපි ඒ රූපේ අනිත්‍ය වෙනවා කියන්නේ ඒකයි. ඒ කැමැත්ත දනුව ඒකට බැඳෙනවා. ඒ අනුව අපේ හිතේ චිත්ත සංධානයේ රූපේ තියාගන්න. දැන් මේ අපි ගත්ත රූපේ අර අපි දැක්ක දෙකපු නම් ලස්සන එහෙම නැත්නම් ප්‍රියමනාප අවස්ථාව. දැන් මේ රූපය අපි කැමැතිදේ අපේ නිත්‍යසේ පවත්වන්න හදනවා. මේ නිත්‍ය කරගන්නවා කියන්නේ ඒක ඒ ආකාරයේ දිගටම ස්ථීර වශයෙන් නිශ්චිත වශයෙන් පවත්වාගෙනීමේ කැමැත්තක් අපි ගාව තියෙනවා. ඒක තමයි පෘථග්ජන ගති. අර ප්‍රියදේ ඒ විදිහටම ඒ ආකාරයෙන් ඒ ස්වરૂපයෙන්ම ඍජුදේ මනාපදේ පවත්වා ගන්නට ඇති කැමැත්ත නිත්‍ය. හැබැයි අර රූපය අපි අර කැමරාවට ගන්න වගේ අරගෙන චිත්ත සංතානෙ තිබ්බට මේ රූපේ මොකද වෙන්නේ? මේ රූපයේ වේගයේ විපර්ණාමයට පත් වෙලා අන්‍යතාවයට පත් වෙලා අපි මලක් ගන්නකො මල අර උදේ තිබුණ මල අපි ලස්සනයි කියලා ගිහින් උදේ රැයින් බලලා පින්තූරයක් ගත්තා. ආසන කොට ඒ මල පරි. අන්න අපි මේ කැමැති දේ පවතින්නේ නැති බව අවබෝධ කරගන්න. මේක අපි කොයිතරම් මේක කැමැති වුණත් අපේ කැමැත්ත අනුව පවතින්නේ නැහැ. මේක අනිත්‍ය. ඒකයි තේරුම් ගන්න. ඒ කැමැත්තයි මෙතෙන්දි. දැන් අපි දැනගත්තා නම් මේ මල පර වෙන බව, මේ මල අන්‍යතාවභාවයට පත් වෙන බව, මේ බල මල අපේ කැමැත්ත අනුව දිගින් දිගටම ඒ ස්වરૂපයෙන් ස්වභාවයෙන්ම නවත්තන්න පවත්තන්න බෑ කියන එක අන්නේ බුද්ධලයා අනිත්‍යානුපස්සී විවරති නිත්‍ය සංඥා වයන. එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක කොහේ ඇති වෙච්ච දෙයක්ද? මලේද? නෑ, හිතේ. අර නිත්‍ය අනිත්‍ය දෙකම තියෙන්නේ හිතේ. අර නිත්‍ය අනිත්‍ය තියෙන්නේ මලේ. එතකොට අපි මල ගැන කල්පනා කරලා අපේ හිතේ තියෙන වැරදි අදහස් අයින් කරනවා මිසක අර මල වෙනස් කරන්න යන එක තමයි නිත්‍යයි අනිත්‍යයි කියන එක. නිත්‍ය අනිත්‍ය තේරුම් ගත්තොත් හිත ප්‍රයත්න. ඒ නිසා අපේ හිත හදා ගන්නවා මිසක අපිට අර මල වෙනස් කරන්න බැහැ. දැන් අර අද ඉර හවස ඉර හයට බැහැීම නිත්‍යයි. අපි මොන තරම් මේක නිත්‍යයි නිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වත් අපිට වැඩක් නැහැ. අපේ හිත හදා ගන්නවා මිස අපිට අර ඉර බයි මේක නිත්‍ය අනිත්‍ය කරන්න පුළුවන් තමයි නැහැ. ඒ වගේ වැඩක් තමයි මේ මිනිස්සු ඔය අනිත්‍යයි දැන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන වචන තුනේ තේරුම ඔන්න ඔයගේ වැරදි අදහසක්. නිත්‍ය තේරුම් ගත්ත මිනිහෙකුට මිසක් මේ නිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම අත් අනාත්ම මේ තුන තේරුම් ගන්න බැහැ. එනිසා ඉලක්කණය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිත්‍ය සුඛ අත් කියන වචන හය මාතික. ඒ කියන්නේ එකක් අයින් කරන්න ඕන එක නිත්‍ය සුඛ අත් අයින් කරන්න ඕන එක අවබෝධ කරගදී ඉතියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ මුළු බුද්ධ ධර්මයේම බුද්ධ දේශනාවෙම ත්‍රිපිටකයේම නිවන් දකින්නට මඟපල ලබන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වෙන ඉතාම වැදගත් අත්‍යවශ්‍යම අනිවාර්යම වචන තුන මොකද්ද? අර අටක් කරා තීන පද. ඒක මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචන තුන නම් ඇහුවට කිසි දෙයක්ම නිවනක් කියා මේ අඩුගානේ මේ විතක්වත් නිවෙන්නට හේතුවක් නම් නෙමෙයි. කිසිම ආරයක් නැහැ වැදගත් නැති වචන තුනක් ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අද උගන්වන වචන. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිගස්කණය ත්‍රිපිටකයේ තියෙන නියම වචන තුනක් බොහොම ගැඹුරයි බොහොම වැදගත් නිවනට නියත වශයෙන්ම හේතුව. ඒක ධර්මතාවය. ඒක හරි. ඒක සබ්බේමේ පියේහි මනාපේහි නානා බව විනාබ. ඒක ධර්මතාවය. ඒක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අපි ඒක අවබෝධ කරගත්තේ නැතුවම අර නිත්‍ය දේ පාස්ස. සුඛ දේ පාස්ස. අත්ථ දේ පාස්ස. ඒ ධර්මතාවය අවබෝධ කරගත්තා නම් අපේ හිතේ ඇතිවන දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපේ හිතේ මේ වෙනස ඇති වෙන කොහෙවත් නෑ. දුකට දෙකම හේතු.
ආද වේත මොහොතුකා වාටිත්තේ කිවි රෝග පෑදියේ යතුනි. ආද වේත මොහොතුක බල ප්‍රජාන් මාත්තේ අනේක වීති කෙලේ.
දැන් මේක බුදුහාමුදුරුව කලේ යදිදන් සබ්බ සංකාර සමතු. මේ රාග වේත මොහොත සමතත්වයටපත්. හැබැයි අර උපදේදී ලැබූ ගති කුරුදු නිසා මේ කයට වන ලෙඩ එහෙම නැත්නම් පෙර කර්ම තාම මේ කය පාවිච්චි කරන පාවුන. ඒක නවත්තන්න පුළුවන්කම නැහැ. දැන් මේක තේරුම් ගන්න ඕනේ මේ කය නෙමෙයි මේ භාවනාව. මේ ආපෝදේජෝ ආයෝ පටවි හතර නෙමෙයි මේ භාවනාව කරේ. මොකද්ද? අර නාම රූප මේ හිත. ඒ නිසා මේ හිතෙනුයි නිවන් දැක්කේ හිතයි මේ වෙනද මේ වෙනද මේ පිළිසි බව ඇති වුනේ. ඒ ඇති වූ පිළිසිදු බව නිසයි රාග ద్వේෂ මොහ අලුතෙන් නොයිපොද. රාග ద్వේෂ මොහ අලුතෙන් ඉපදවීම නැහැ. හැබැයි පරණේව අර සංසාර ගෙන අපි ඒව දීග සංසාරේ දීගන්වා ඒක පිළිදී. ඒක යම් නම් දෙයක් මේ සෞපදිසේස නිබ්බාණින් ඉවර වෙන තුරු අර කය තියෙන. අනුපදිසේස නිබ්බාණින් ඉවර වුණාට හරියන්නේ නෑ. එකයි වෙන්නේ. ආමතේ ධර්ම කියන්නේ අලුතෙන් රාගානුදයන් න අනුසේ. පටිගානුදයන් න අනුසේ. අවිද්‍යානුදයන් න අනුසේ. න අනුසේ කියන්නේ මොකද? අලුතෙන් නිර්මාණය වෙන්නේ නෑ උපදින්නේ නෑ. එනිසා දැන් අර අතීතයේ මේ කය කියන එක තියනවා ගන්න. හැබැයි අලුතෙන් ඉපදෙන්නේ නැතුවම මේක වයසට යාමත් සමග දිලා ගෙවියාමත් සමග ඒව ඔක්කොම අවදානම්. එහෙමයි. ඔක්කොම එහෙමයි. ඔව් ඔබේ ආදී විචාරය, බාල්චාය, බෞලීගතය, ආනිගතය ඒ මේ යම් ආකාරයක යහපත් දේ දිගින් දිගටම අපි භාවිත කරන්නේ නියම නොයෙකුත් පියවර.
පඤ්ඤා
ප්‍රතිලාභේ, දිට්ඨි ප්‍රතිලාභේ, අට්ඨ ප්‍රතිලාභේ පඤ්ඤා ප්‍රතිලාභේ, දිට්ඨි ප්‍රතිලාභේ, අට්ඨ ප්‍රතිලාභේ ඔව්. දැන් මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලාම ඇහෙන රූපයක් දැක්කහම එතෙන් දෙන්නේ සඤ්ඤා පටිලාභය. ඒ කියන්නේ පටිච්ච වෙන්නට සිදුසු සංඥාවකට කියනවා සඤ්ඤා පටිලාභය. ඒකට ඒක පටිච්ච වුණොත් අන්න එතෙන්දී අත්පටිලාභය. අත්පටිලාභය කියන්නේ Taman තුල ඒ ප්‍රතිලාභය ඇති වෙනවා. ඒ නිසා මේක දැන් ආස්වාදයක් නිමින්නට කැමති වුණොත් ලාභයක් ලබන්නට කැමති වුණොත් ප්‍රියභාවක් ප්‍රියභාවක් මනාපභාවක් කරගෙන සංනාවක් වේදනාවක් නිඳොත් නිමෙවීමට කැමැත්තක් ඇති වුණොත් අන්න එතන අත්පටිලාභයක් මත් වෙනවා. ඔය ඔක්කොමගේ තේරුම මොකද? මත් වීම, රත් වීම, නිංගැනීමක් ඇති වෙනවා. ඒ නිසා අත්පටිලාභයක් ආස්වාදයක් නිමිනවා කියන එක තමයි. දැන් සංඥා පටිලාභයේ ඒක සංඥා නිරෝධ කළොත් එමුනනම් මේ සංඥා වේදිත නිරෝධ කළොත් වේදනාවයි නිරෝධ කළොත් සංකාර නිරෝධ කළොත් එතන අර අත්පටිලාභයේ ලැබෙන සංකාර නිරෝධෝ විඥාන නිරෝධෝ නදි නදි මිදීම කියලා වචනයක් නැහැ තියෙන්නේ මද වෙන විදිහ මද නද කියන වචනේ වැරදි මද මද කියන්නේ මොකද මත්ති මද මද කියන්නේ මත්ති ඒ නිසා මේ රාග මද ද්වේෂ මද මෝහ මද මාන මද කුල මද බල මද නිල මද රූප මද යොබ්බන මද ආහාර මද නිරෝග මද මද 21ක් මත් වෙන ක්‍රම කාරණා 21ක් විග්‍රහ කරලා තියෙනවා පද්‍යම් විදානන්දි ඒ 21ෙන්ම නිදී නිදා කියන මධ්‍යමා පටිප මදෙන් නිදීම නිදක් නැදින් නිදීම නෙමෙයි දැන් අපේ මේ සිංහල මිනිස්සු දාගෙන තියෙන්නේ ඕක මේ සිංහල මිනිස්සු නෙමෙයි දැන් මේ අර ජේම්ස් ඉන්ද ගෝඩ්ගෙන්ගේ සුද්ධ දෙන්නේ මේකලේ ඔය මධ්‍යමා පටිපදා කියන එක නිදී පාත් මිදුල් පාත් කියවහම ඒක මිදුල් පාත් සිංහලට පරිවර්තනය කළා රෝහිත මහත්තයා මධ්‍යම ප්‍රතිපදාව මැදම මේක මැදමාවතක් හෝ මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ මේක තියෙන්නේ මදයෙන් නිදීමේ ප්‍රතිපද මධ්‍යමා ප්‍රතිපද එහෙම නැත්නම් සම්මා සම්මා කියන එක නම් දැන් අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ මධ්‍යමා ප්‍රතිපදාව ඊළඟට විග්‍රහ කරනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා සංගලි නිදීම සංගම මත් වෙන මැදමාවතේ දෙකම කලවම් මැදමාවතේ කියන එක මේ ලෝකෙ මැද මදක් මැද
නිවීම සම්මාදිටියට පත් වීම බැව ඇසුලි එහෙම සෝතාපන්නේ ඵලයේ බවුද අසාරයි එසේනම් සංවලෙන් නිදී විදාස් වූ සෝවාන් පුද්ගලයාට රාග දේශ මොහ ඇති වීමට බැහැ නේ පාදක පාදයි
මෙහෙමයි දැන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා මිදෙන්නේ වැරදි දෘෂ්ටියෙන් පමණයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන වැරදි දෘෂ්ටි තුනම සංසාර දුක්. තාම සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුල රාගය, ద్వේෂය, මෝහය තුනම ක්‍රියාත්මකයි. දැන් බලන්නකෝ විසාකාව සෝතාපන්න ඵලයට පත් වුණා. ළමයි කී දෙනෙක් හැදුවද? අර මොනම වැද්දාගේ දිවිය තව හුඟක් අය කියලා දෙනවා සරකාණි සාහස්ත්‍ය තවත් සෝදාපන්න ඵලයටපත් වෙලා තවත් රාහක වූ ඉතින් ඒක නිසා මේ රාගය ද්වේෂය මෝහය සාමුලින්ම ඉවත් වෙන්නේ නැහැ සෝදාපන්න ඵලයටපත් වූ පුද්ගලයා තුල හැබැයි රාගය ද්වේෂය මෝහය වැරදි බව ඒක නොකල යුතු බව ඒක නොසුදුසු බව දැක්කා ඒ වගේම මේ රාගය ద్వේෂය මෝහය නිසා ඒ පුද්ගලයා සතර අපාගත වන වැරදි දේවල් වලින් නම් සාමුලින්ම නිකන් ඒ රාග ద్వේෂ මෝහ කියන ඒවා අර සතර අපාගත වෙන දේවල් නම් ඒ පුද්ගලයා තුලින් කෙරෙන්නේ නැහැ ඒ වැරදි දෘෂ්ටිය නිවැරදි වූ නිසා එනිසා එහෙමදත් දැන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුල කවුරු හරි කියනවා නම් රාගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ద్వේෂය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මෝහය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියනවා නම් වැරදි. මේ සෝතාපන්න ඵලයට පත් වූ බුද්ධලයා නෙමෙයි. සකදාගාමි පත්වයට පත් වූ බුද්ධලයා, අනාගාමි ත්වයට පත් වූ බුද්ධලයා තුලත් රාගය තියෙනවා. මොන රාගයද? රූප රාග තියෙනවා, අරූප රාග තියෙනවා. මාන, උද්ධච්ච, අවිද්‍යා තියෙනකොට තව කෙලෙස් හොඳක් තියෙනවා. හැබැයි කාම රාග විතරක් නැති. ඒක නිසා කාම රාග නැති වුණාට රූප රාග අරූප රාග තියෙනවා. මානේ තියෙනකන් කිසි දවසක අරහත්ත්වයට පත් වෙනකන් මේ පැවැත්ම තුළ ජීවත් වෙන්නට පුළුවන්. ඒකනේ ගිහිගෙදර ඉන්න පුළුවන් අනාගාමී පත්ත්වයටපත් වුණා. ඒ රූප රාග අරූප රාග කියනකොට ඒ පුද්ගලයාට ගිහිගෙදර ඉන්න පුළුවන්. හැබැයි අරහත්ත්වයටපත් වුණොත් එහෙම න මෝ අන්නේ තෙන්දි මානය සහ මුලින්ම නැති වුණු නිසා, මෝහය සහ මුලින්ම නැති වුණු නිසා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා පහම නැති වෙන නිසා ඒ පුද්ගලයාට ගිහිගෙදර ඉන්න නැත්තා. ඒ පුද්ගලයාට අර අනුපදිදේස නිබ්බාන සත්‍යයටපත් වුණා. සෞපදිදේස නිබ්බාන සත්‍යයටපත් වෙනකන් පුරුද්දානුව පුරුපුරුදු අනුව ජීවත් වෙනවා. කාල පුරුපුරුදු අර සම්මන්ත අවශ්‍ය. හැබැයි ඒ කන්නේ අර වළඳන්නේ අර මේ මතු සකස් කරගන්න නෙමෙයි, අද මේ තියෙන වේදනාව අර බඩගින්න වේදනාව නැති කරගන්නට පමණයි. නැතුව රස බලන්නට, රස විඳින්නට අර රස තෘෂ්ණාවෙන් රස පිළිවෙත කමින් කැහැදර කමින් විසු කමින් ආහාර වළඳන්නේ නැහැ. ඒ වගේම තමයි ඇහැ කන නාසය දිවකය මන පිණවීමත් කිසිසේත්ම මතු පැවැත්මක් පවත්වාගෙන යාම සඳහා කරන්නේ නැහැ. ඒ මොහොතේ අවශ්‍යතාවයේ ඉටු කර ගැනීම සඳහා පමණක්ම කරන.
නෑ,
පුතග්ඥාන බුද්ධයා වගේ කෝටියක් අනිත් පැත්තේ ඉන්නේ. ඇයි? එයා දන්නවා රාගය වැරදි බව. එයා දන්නවා ද්වේෂය වැරදි බව. එයා දන්නවා මෝහය වැරදි බව. මේක වැරද්ද වැරද්ද හැටියට දකිනවා. වැරද්ද කොයි විදියෙන් හෝ කොයි වෙලාවෙ හෝ නිවැරදි කරගන්න උත්සාහයක් දක්වනවා. කුණුකට කුණුකට බව දකිනවා. අර අහගයන නයි කරේ දාගන්න යන්නේ නැහැ. කුණුකට වල සාක්කුවේ දාගන්න එකතු කරන්නේ නැහැ. දැන් සෝදාපන්න ඵලයට පත් වූ නව බුද්ධයා එකතු කරන්නේම උපාදානය කරගන්නේම අල්ලගෙන ගොඩ ගහ ගන්නෙම කුණු. කෙලෙ කිනු බුදු. අපට
සිතීල මාත්‍රේක අපතල් සිදෙන්න
පුළුවන්. සෝදාපන්න ඵලයට පත් වූ බුද්ධ. සිතීල මාත්‍රේ නෙමෙයි ප්‍රායෝගිකව දිනුත් එකම වැඩේ සතර අපායට යන පව්කම් කරන්න. එච්චරයි. සතර අපායට යන පාප කර්ම කෙරෙන්නේ නැහැ. තව තියෙන රාගයේ ද්වේෂයේ මොහොත තව පින්කනුත් කර. සම්මතමාරි සංසාර ගමේ යම් යම් සැප විඳ විඳ යන්නත් පුළුවන් ටිකක්. කළපින් ඵල දෙන්නේ. ඒ වගේම කරන පින්වලු එහෙම යන්නත් පුළුවන්. එනිසා මේ සෝතාපන්න ඵලයටපත් වුණා කියන පුද්ගලයා මේ මහා අභාග්‍ය ආශ්චර්ය පුද්ගලයෙක් නෙමෙයි. මේ සං තේරුම් අරගෙන සං වලින් මිදී නිදහස් විය යුතුයි, නිදහස් විය හැකියි කියන දැක්ම ලැබූ පුද්ගලයා තමයි. හැබැයි සංදේ සංදක් ගන්නවා. සංවර සංසිඳීම ධම්ම තුනම දැක්
ගන්නවා.
සතුන්ටත් තියෙනවා සක්කාය දිට්ඨිය. ඒක අහන්න දැන්.
ඉතින් මේ
ධම්ම වේදනීය පාප කර්මයක් කරලද? ඒ කියන්නේ මේ ආත්මෙම ඵල විපාක දෙන යම් කර්මයක් කරනද? මේ පිළිකාවක් එහෙම නැත්නම් ලියුකේමියා, එහෙම නැත්නම් පිට රෝග හැදෙන්නෙම ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, විෂම සිතකින්, වැරදි කේන්තියකින් කටයුතු කරලා පුරුද්දක් තියෙන පුද්ගලයෙකුගේ ලේ කිලුටුවේ. ඒ ලේ කිලුටු වීම නිසායි පිළිකාවක් හැදෙන්නේ, ඔය ලියුකේමියා වගේ රෝගයක් හැදෙන්නේ, පිට රෝගයක් හැදෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ පුද්ගලයාට කොයි විදිහෙන් හරි ඒ පුද්ගලයාට දැන් අපි දැන් ඒ පුද්ගලයා මරණාසන්න පුද්ගලයාට අපිට මේ මත්දාන උදතිය කිව්වට කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් දැන් මේ ජීවත් වෙලා හොඳ සීයක් තියෙන මනසක් තියෙන කෙනෙක් කල්පනා කරගන්න ඕන තමන්ට වෛරයක්, ද්වේෂයක්, කේන්තියක් මේ වගේ පටිගයක් එහෙම නැත්නම් මේ වැරදි තරහක් වෛරයක් ක්‍රෝධයක් කේන්තියක් ආවොත් තමන්ගේ ලේ ධාතුව කිලුටු වෙනවා. ඒ කිලුටු ලේ ධාතුව අර කැන්සර් මේවා විස බීජ ඔය හරි තැන්පත්. ඒක දිගින් දිගටම තරහා යන්න අර අතීත ගතිත් ඇවිල්ලා ඥාන ඇක්ටිවේට් වෙනවා කැන්සර් එකක්. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට පුළුවන් අර පිළිසිදු ආර්ය මාත්‍යයක් පරම මාත්‍යයක් කළොත් හොඳ දන්න කාලේ මේ අවධාන මොහොත නම් මේක කරන්න බෑ. හොඳට මනස පාවිච්චි කරන්න පුළුවන් කාලේ මුළු විශ්ව ශක්තියටම අපි විශ්වයටම අපි මෛත්‍රී කරන්න ඕනේ. සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ සත්තා, භවන්ති සුඛිතාත්තා කියලා ආර්ය මෛත්‍රිය බෑවහම තමන්ගේ අර දේදාතුයේ තියෙන මොනවා හරි අර කිරිදු දේවල් සංසාරේ ගෙනාව අර කැන්සර් මේ රූට් එකක් තියෙනවනම් ඒක ගිය වෙලා අර මෛත්‍රී ශක්තිය අයින් වෙලා අර මේ කිසි මේ වගේ නරක දෙයක් හැදෙනවා. ඒක නිසා අපි බලන්න ඕනේ හොඳට මනසක් තියෙන මේකයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නේ. දැන් අර පිළිකාරෝග යහවිත ගිහිල්ලා ලෙඩු දිහා බලලා අපි මේ බුද්ධලිය හේතුවක් නිසයි මෙතෙන්ට ආවේ. මේ හේතුව ද්වේෂය, වෛරය, ක්‍රෝධය කියන්නේ. අපි මේ වගේ වැඩක් කරගන්නේ නැහැ. මෙයාට යොමු දෙන්නේ නැහැ. අපි මෛත්‍රී කරනවා. එයාටත් මෛත්‍රී කරනවා. හැම කෙනෙකුටම මෛත්‍රී කරනවා. තමන්ගේ ගාව තියෙන ද්වේෂය අයින් කරගන්නවා. මේකෙන්ම ඒ බුද්ධලිය ඒ රෝගයෙන් මිදෙනවා. ඒ කියන්නේ දෙහි පහ විදියටම යන්නේ සතයක්. අර පිළිකාර වලට ගියොත් කොච්චර නිදන් කරන්න වේවි කෝටියක් නිදන් කළා දෙන්නේ නැහැ. නමුත් මේ මෛත්‍රිය කළොත් අද අර පිළිකාර වලට යන්නේ කෙනොත් නිදෙනවා, අර වේදනාව වෙනුත් නිදෙනවා, අර වියදමෙනු නිදෙනවා. බලන්න කොයිතරම් වැඩගත් මේක හෙදකම. මේක වෙදකමට වඩා හෙදකම. හෙදකම කියන්නේ හිත හදන. මේ හිතයි හදන්න ඕන. හිතේ ද්වේෂය ඇති වෙන. හිතේ මෛත්‍රිය හදාගන්න. මෙච්චර මේ බුදුබණ තියෙන්නේ මුළු ඔක්කොම සංසාර රෝගේ. මේ සියලුම රෝගවල අපේ ප්‍රතිකාරම තියෙනවා. ඒක සංසාර පුරුද්ද. ඒ අතීතයේ ඒ පුද්ගලයා ඒ වගේ ලියුකේමියා රෝගීකින්මයි මැරෙලා. එක්ක ලේ දාතු කිලිතු වෙලාමයි ඉපද උගදේ ලබන්නේ. අම්මට තිබුණේ නැහැ. මෙයාට තිබුණේ. දැන් මේක මෙහෙමයි. දැන් උපතේදී ওই මුත්‍රාසුචි ඔක්කොම මොකද කරන්නේ? ආයිසරයක් මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. දැන් උපදුන දරුවත් එකයි අර අවසාන මොහොතේ අර වැඩිහිටියත් ඒ තත්වයටමපත් වෙනවා. ඒක නිසා මේක අපි කල්පනා කරන්න ඕනේ අපි ජීවිත කාලයේ අපිට හොඳට මනස තියෙන කාලේ මේ වගේ කරදි කරන්නේ නැහැ කියන්නේ. තේරුම් ගන්න ඕනේ. එතකොට අර කාටවත් කරදර වෙන්නේ නැතුව කාටවත් අවීරයක් නැතුව තමන්ගේ මුත්‍රා ආශීති අර පොඩි කාලේ මේ මාම්මල දාත්තල ඇද්දට දැන් ඒක මේව කාටවත් බාර දෙන්නේ නැතුව තමන් කරගන්න පුළුවන් තත්ත්වයේදී තමන් නැති. ඒකත් යම් දිත්ත ධම්ම වේදිනිය කරනවා.
ධර්මාවබෝධය ලැබු කෙනෙකුට එහෙම තත්ත්වෙ
වෙන්න පුළුවන් සමහර විට. මොකද ඒ බුද්ධලයා ධර්මාවබෝධය ලැබුවත් ප්‍රායෝගිකව මේක කළේ නැහැ. ප්‍රායෝගික මේ ප්‍රතිපදාව පිළිවි. එම් පිළිවණන් එහෙම කාටවත් ඔය ණය වෙන්නේ. දැන් අර ණය වෙනවනේ දැන් අවදාන මොහොතේ ඔය අසුචි ඔ මුත්‍යා උකම අදින්න උනොත් මොකද? ණය වෙනවා. පමුජ්ජති පමුජ්ජති කියන්නේ ඒකෙ මිදි නිදහස් වීම. සබ්බ දුක්ඛ විනාශති කියොත් දුකෙන් වෙන් වෙනවා. අරක සම්පූර්ණයෙන්ම සාමුලින්ම මිදි නිදහස් වෙනවා. මහා කපාදාන ආසවක්කේ සබ්බ දුක්ඛ පමුජ්ජති. නැවත නූපදීන ලෙස මිදි නිදහස් වීම. විමුජ්ජති කියන්නේ වෙන් වෙන. හොඳයි එහෙනම් මං හිතන්නේ දැන් තවත් තියෙනවද දැන් නැහැ ප්‍රශ්න.
සම්බන්ධතර පත්‍රිකාවෙත් පොඩ්ඩක්
පත්‍රිකාව ඉතින් මේ පත්‍රිකාව කියවලා බලන්න හොඳට තමන්ට අද මේ දේශනාව කළේ ඕකම තමයි.
සම්මුනේ
පොඩ්ඩක් ඒ කියන්නේ කවුද පත්‍රිකාවක් දෙන්නේ? මේ ඉතින් ඒක තමන්ටත් හොඳට මේ මනසත් කියනවනේ මේක කියවලා තේරුම් ගන්න පුළුවන් සිංහල අකුරු පුළුවන්. ඒවල බලල හොඳට තේරුම් ගන්න. ඊගාවදාන තුමානේ ඔන්නම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනේ මගේ ප්‍රතිකාවක් නන් නෙමෙයි ඔව්. නමුත් ඇත්තටම අපේ කවුරු හරි දායකෙක් ශ්‍රාවකේ මේක මුද්‍රණය කළා ඒක එයාට අවබෝධ වෙච්ච හැටියට ගන්න තියෙනවා. ඒක හොඳයි වරදක් නෙමෙයි.